ගෞරවනීය ස්වාමීන් වහන්ස සද්ධාන්ත පින්වත්නි අපි අද එතකොට මේ නිසරණේ පාත්තන සෙනසුරාදා ධර්ම සාකච්ඡාවත් එක්කයි අපි එකතු වෙලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් සෙනසුරාදා ධර්ම සාකච්ඡාවක් පැවැත්වෙනවා මේ ඒකදී අපි විශේෂයෙන්ම මතක් කරගන්නවා යෝගාශ්‍රමයේ දිනචරියාව ඊළඟට යෝගාශ්‍රමයේ කතිකාවත. මම හිතනවා ඒක ඉතාම වැදගත් කියලා. මොකද නැත්තම් අපිට ඒ ආරම්භය අමතක වෙලා යනවා. කොහෙන්ද මේ යෝගාශ්‍රමය පටන් ගත්තේ, මොකටද පටන් ගත්තේ, ඇයි යෝගාශ්‍රම සංස්ථාවක් කියලා දෙයක් පිහිටවන්න සිද්ධ වුණේ කියන කාරණාව අපිට අමතක වෙලා යනවා. ඒ නිසා මේ යෝගාශ්‍රම කතිකාවතත් ඒ වගේම දිනචරියාවත් මතක් කරගත්තාම තමයි ඉතින් අපිට ආයෙමත් මතක් වෙන්නේ මෙන්න මෙහෙම එකක් තියෙන්නේ, මේකයි කරන්න තියෙන්නේ, මේ විදිහටයි හැසිරෙන්න තියෙන්නේ කියලා එතකොට මතක් වෙනවා. ඒ නිසා අදත් අපිට එතකොට අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ සෙනසුරාද සාකච්ඡාව. ඉතින් මම ආරාධනා කරනවා 13 කුටියේ ධම්මසුබද්ද ස්වාමීන් වහන්සේගෙන් එහෙමනම් එදා අපි නතර කරපු ඒ යෝගාශ්‍රම සංස්ථාවේ කතිකාවත ඉදිරිපත් කළා අපේ සාකච්ඡාව පටන් ගන්න කියලා.
අවශ්‍යයි සෝන්ත. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාචර දිනචරියාව සුමිහිරි නිවන් සැපතෙන් සනසුණු කැමති දිවි පුදා සසුන්ගත යෝගාවචරය විසින් ඒ උතුම් අර්ථය සිදු කර ගැනීම තමාගේ ප්‍රධාන කාර්ය බව නිතර සිහියේ තබා ගත යුතුය. අරුණට පළමුව අවදි වීම නොගිලන් සෑම දිනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නින් නැගිට සිරුරු කිස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්හියේදී නොසිස් දිනයක් කරගත යුතුය. බොදු වටන, ඇදුරු වටන, ගිලන් වැඩිහිටි වටන යනාදී සුදුසු කල්හියේදී රිසිනම් හීල් දන් කිස සඳහා බොජුන් හලට ගොස් නොපමාව එහි වත්සපයා සිය කුටියට යා යුතුය. බණදහම් පොහුනුව සිරුරු පිළිදගුම් බවුන් ඇහ නියත කිසෙහියේදී පිඩු සඳහා ගෙඩිය දෙවීමට පළමු පිරිසිදු පැනින් දෙවූ පාත්‍රය තවිකෙහිලා තැන්පත් කොට තැබිය යුතු. පිණ්ඩපාතය සඳහා ගෙඩිය හැඬවූ කල තෙරුවන් පුදා පාසිවුරු දරා කමටහන් ගත් සිතින් නියමිත තැනට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමටහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්හල අසරදී මෙත් කමටහනින් යුතු වැ පිඩු පිණිස හැසිර පිඩු පිළිගෙන පෙරලා එන කලද කමටහන් නොහැර ආයුතු. බොජුන් හල වත්සපයා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බවුන්හියේදී පිරිවැස්සුම් නැතොත් ඉතුරු කාලයේද භාවනාව සඳහාම යෙදවිය යුතු. සවස පහට පමණ වත්පිළිවෙතෙහිදී සන්ධ්‍යා වන්දනාදිය නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා රිසිනම් ගිලන් පස කිස සාදා පිරිසුදු සිතින් තමන් වසන කුටියට යා යුතු. පෙරෑම අවසන් වනතුරු පිරිවහන බණක් නැතොත් කමටහනින් කල් ගෙවා අලුයමට පෙර අවදි වෙමි සනටුහන් කොටගෙන රෑ 10ට නිද්‍රෝපගත විය යුතු. තමාගේ දිනපතා සියලු වැඩ සනිටුහන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබා ගත යුතුය. මොනම කරුණක් නිසාවත් එය කඩ නොකිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍යසම්බන්ධව කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතිවේ ධර්මදේශනාවට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරයෙකු බව සිහියේ තබාගෙනම ඒ කාලයේ සිහිනුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් එයින් මුළුමනින්ම ආරක්ෂා වීමට සිත්‍ර ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මගක් වන හේයින් නියම ශ්‍රමණාකල්පයේ රහසත් එලිපිටත් ඔබෙන් තොර නොවනසේ හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වේ. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කර ගැනීම යෝගාවචරයාට සුදුසුය. එබඳු දේහිදී ශාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය ශ්‍රමණාකල්පයන මේවා නොබිදෙනසේ එහි යෙදිය යුතු බව කලින්ම සිත තබා ගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයාට ඉඩ නැත. එහෙයින් අත්‍යවශ්‍යක කිසක් නැත හොත් අනුන් වසන කුටියකට නොවැදිය යුතුය. බුද්ධ වන්දනා පිණ්ඩපාත ගමන්හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතුය. අනෙකෙකුට හිරිහැර වනසේ භාවනාවක් පවා නොකිරීම ඔබ යුතුකම නම් අනුන් මැද තමා ගුණවත්කම් සපන්කම් හුවා දැක්වීමෙක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිරිකර නියමිත තැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතුද ඉක්මන් වෙයි. සිතද තැන්පත් වෙයි. සිතරෙන අරමුණු නිසා ඇල්මක් හෝ ගැටීමක් හෝ වෙන යම් කිසි උපක්ලේශයක් පහළවන විට එය නුවණින් සලකා තමාගේ යෝගාවචරකම ඉස්මතු කොට සිහියට නගා එබඳු වදුරු මැඬලීමට සමතෙකු විය යුතුය. බහැර පිරිසුදුව නිතර රැක ගනිමින් දස ධම්ම සූත්‍ර, ආකංකී සූත්‍ර ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසුදුකමද දියුණුවෙන් තබාගෙනමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදුමහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනය කිරීමටද පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසුදුවටත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකව පැමිණෙන පැවිදි පින්වතුනට වත් දැක්වීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නා සේම. සංවා සාරහ නුවන්නන්හා ගැටීම ගුණ පරිහානියට හේතුවන වගද තදින් සිතට ගත යුතු. පිටත අත්‍යවශ්‍යක ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමීය කතිකාවතෙහි සඳහන් ලෙසින් කළ යුතුය. වත් පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන සැටි උගෙන එහි යෙදීම ඔබේ සීල පරිපූර්ණයට උපකාර වන බව සලකා වත්ත සම්පන්නයෙකු වීමට උත්සාහ ගත යුතු. ප්‍රමාණ ඉක්ම කෙරෙන ලියුම් ගනුදෙනුවද යෝගාවචර තත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුය. සැහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතයේ පවත්වා ගැනීමේ පහසුම ක්‍රමයේ හේයින් පොතපත පවා අධිකව ගොඩගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්තිවලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලටවත් නොගත යුතු. ශ්‍රී කල්යාණි යෝගාශ්‍රමීය කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතටද එකඟ වැ වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වනු ඇත. එහෙයින් ඒ ඔබේ සිතට වද්දා ගැනීම ඔබේ යුතුකමය. යෝගාවචර දිනචරියාවයි.
හොඳයි. ඉතින් මම හිතනවා මේ යෝගාශ්‍රමයේ දිනචරියාව අපි කතා කළා. ඒ තමතරව මේ ඇත්තම මේ ඔය දිනචරියාව වගේම යෝගාශ්‍රම කතිකාවත මේ ඔක්කොම එකතු කළා. ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාව වශයෙන් මේ ඇත්තම ආරණ්‍ය සම්ප්‍රදායක් මෑත කාලේ ඇති කරන්න මුළුනේ කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ ස්වාමීන් වහන්සේත් උන්වහන්සේගේ ආරාධනාව පරිදි ඊට මුල් වෙච්ච එහෙම නැත්නම් මහෝපාද්‍යය ධූරේ ධර්මින් මේ කටයුත්තේදී පුරෝගාමී වෙච්ච මේ මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේත්. ඒ නිසා අපි පොඩ්ඩක් ඒ අතීතේ පොඩ්ඩක් මතක් කරගත්තා නම් හොඳයි කියලා මට හිතුණා. මොකද අද අපි යන්නේ කොහෙද කියලා පොඩ්ඩක් නැවත හැරලා බලන්න සිද්ධ වෙනවා. මේ නැත්නම් හුඟක් වෙලාවට වෙන්නේ අපි අයාලේ යනවා, එක එක්කෙනා එක එක පැතිවල යනවා. අර ඒ ස්වාමීන් වහන්සේලාට යෝගාශ්‍රම සංස්ථාවක් මුල් කරන්න හේතු වෙච්ච මූලික කාරණා ටික අපිට අමතක වෙලා යනවා. එක එක කාරණේ සේනාසන එක එක පැතිවල යන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා මේ ඔය කඩවැද්දේ ස්වාමීන් වහන්සේ ඒ කාලෙදී ඇත්තරම මේ යෝගාශ්‍රම සංස්ථාව පිහිටවන්න කලින් මේ බොහොම දක්ෂ ධර්ම කතිකයෙක් වශයෙන් තැන් තැන්වල ධර්ම දේශනා පවත්වමින් බොහොම තැනක් දිනාගත්ත ස්වාමින්වහන්සේ නමක් දිනාගත්ත ස්වාමින්වහන්සේ නමක්. ඒ කාලේ අද කාලේ තරම් මේ රාජකීය පඬිතු ස්වාමින්වහන්සලා වැඩ ඉඳලත් නැහැ. හිටියත් ඒ තරම් බැබලිලත් නැහැ. නමුත් මේ කඩවැද්දුවේ ජිනවංශ ස්වාමින්වහන්සේ ඇත්තරම ඉතාම උගත් තෙරුන් වහන්සේ නමක් වශයෙන්, ඒ වගේම ප්‍රතිපත්තිදර ස්වාමින්වහන්සේ කෙනෙක් වශයෙන්, ඒ වගේම ප්‍රසිද්ධ ධර්මකතිකයෙක් වශයෙන් ලංකාවේ තැන් තැන්වල ධර්මදේශනා පවත්වමින් කටයුතු කරලා තියෙනවා. ඉතින් උන්වහන්සේ එක්තරා අවස්ථාවක ගිහිල්ලා තියෙනවා මේ වෙසක් දවසේදී ධර්මදේශනාවක් පවත්වන්න කියලා. ඒ ධර්මදේශනාව පවත්වන්න යනකොට ඉතින් ඇත්තට මේ පන්සලේ හුඟක් දෙනෙක් ඉතින් වෙසක් බලන්න ගිහිල්ලා, ඉතින් කූඩු බලන්න, තොරම් බලන්න ගිහිල්ලා, ඉතින් අර යාගන්න බැරි වයසට ගිය ආච්චිලා කීප දෙනෙක් විතරයිලු ඉඳලා තියෙන්නේ මේ ඉතින් ඒ පන්සලේ බණහන්. ඉතින් මේ ස්වාමීන් වහන්සේ සෑහෙන දුරක් පයින් ගිහිල්ලා වෙහෙස වෙලා ගිහිල්ලා ඉතින් අද කාලේ වගේ මේ ගමන් පහසු කරන නොතිබිජ්ජ යුගයක සෑහෙන කැපකිරීමක් කළා ගිහාම ඉතින් ඇත්තම බණ කියන්න කෙනෙක් නැහැ. ගිහි පිරිස පින්වතුන් ඒ ගිහිල්ලා ඉතින් වෙසක් බලන්න. ඉතින් මේකේ හරි සංවේදනාවක් ඇතිලා තිනවා, සංවේගයක් පහළලා තිනවා මේ ස්වාමීන් වහන්සේට. ඉතින්ද තමයි ඇත්තම මේ ස්වාමීන් වහන්සේ අදිෂ්ඨානයක් ඇති කරගන්නේ මේක මේ අපි ගිහියන්ට බණ කියකේ ඉඳලා වැඩක් නැහැ. යම්සි ප්‍රතිපත්ති ශාසනයක් පුරන්න පටන් ගන්න ඕනේ කියලා. භික්ෂු ශාසනය නගා සිටුවන්න ඕනේ කියලා. භික්ෂුන් වහන්සේලාව පුළුවන් තරම් ප්‍රතිපත්තියට නැඹුරු කළා, භාවනාවට නැඹුරු කළා, භාවනාවට ලැබි සංඝ පිරිසක්. එහෙම නැත්තම් මේ බුද්ධ ශාසනයෙන් අදත් ප්‍රයෝජන ගන්න පුළුවන්, මේකේ ප්‍රතිවේදයක් දක්වා යන්න පුළුවන් කියලා විශ්වාස කරන සංඝ පිරිසක් ඇති කරන්න ඕනේ කියන අදිෂ්ඨානයක් තමයි උන්වහන්සේ ඇති කරගෙන තියෙන්නේ. තස්සේ ඒ අදිෂ්ඨානය ඔස්සේ ඊළඟට උන්වහන්සේට හම්බ වෙනවා සිළුපින කත්පත්‍රයේ කර්තෘතුමා. එහෙම ඊටස්සේ ඒ කර්තෘතුමත් උදව් කරනවා මේ ස්වාමීන් වහන්සේට මේ ආරංචිය පතුරවන්න. එහෙම නැත්තම් මේ යෝගාශ්‍රමයක්, එහෙම නැත්තම් භාවනාවට කැපවෙච්ච සංඝ පිරිසක් නැවතත් ඇති කරන්න ඕනේ කියන මේ ආරංචිය ලංකාවේ පොඩ්ඩක් පතුරවන්න මේ සිළුමින පත්‍රයත් මුල් වෙනවා. මොකද මේ ස්වාමීන් වහන්සේ ඊළඟට දිගටම සිළුමින පත්‍රයට මේ ලිපි ලියන්න පටන් ගන්නවා මේ විගේ යුගයේ අවශ්‍යතාවයක් තියෙනවා කියලා. මොකද ඒ කාලේ වෙනකොට ඉතින් පන්සල් කීපයක් විතරයි ඉතින් ඔය වගේ තියෙන්නේ. භවනාවට කිසිම නැඹුරුවක් තිබිලා නැහැ. තැන් තැන්වල බොහෝම අඩපණ වෙච්ච ආරණ්‍ය එකක් දෙකක් තමයි තිබිලා තියෙන්නේ. ඒවත් තම තමන්ගේ පාඩුවේ යන ගතියක් තිබිලා තියෙන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ දැන් උත්සාහත් වෙනවා මේකට සෑහෙන්න අනිත් සංඝ පිරිසත් උනන්දු කරලා ගිහි පිරිසකුත් රැස්ති කරගෙන වෙනමම ආරණ්‍ය සම්ප්‍රදායක් පටන් ගන්න. එතනින් තමයි ඔය යෝගාශ්‍රම සංස්ථාව 1900 මම හිතන්නේ 51 පටන් ගන්න. ඉතින් ඒකට අර මුල් වෙච්ච ඒ සිළුමිණ පත්‍රයේ පළ කරපු ලිපිය ඊටාම වැදගත්. ඒ වගේම ඒක ඊටාම මේ නැවුම් ලක්ෂ මේ මොකද හැරුම් ලක්ෂයක් බවට පත් වෙලා තිනවා ලංකාවේ බෞද්ධ මේ මෑත කාලීන භික්ෂු සම්ප්‍රදායේ. ඉතින් අද අපිට මේ ලිපිය තියෙනවා. ඉතින් මම ආරාධනා කරනවා 13 කුටි සානංශයට අපි ටිකක් ඉස්සරහට යන්න කලින් ඒ කටවැද්දේ ජිනවංශ ස්වාමීන් වහන්සේ එදා මේ ඒ සිළුමිණ පත්‍රයට ඉදිරිපත් කරපු ඒ ලිපිය පොඩ්ඩක් අපිට ඉදිරිපත් කරන්න කියලා.
තෑග්ගට සුදුසු වෙසක් සැරසිල්ල. අද බුදුරජාණන් වහන්සේ වැඩ සිටින සේක් නම් වෙසක් සැරසිලි කාර්යයන්ට කිබඳු බණක් වදාරද්ද සිංහල බෞද්ධයන් විසින් වර්ෂයක් පාසා වෙසක් උත්සව උත්කර්ෂවත් ලෙස පවත්වනු ලැබේ. ජාතික සාමයික ජාතික සාමයික දෙපසින්ම විශේෂ සිද්ධි රැසක් සිහියට නංවන වෙසක් දිනෙහි උත්සවය පැවැත්විය යුතුමය. අප මේ ලිපිය ලියන්නේ වෙසක් ඉතිහාසයේ දැක්වීමට හෝ උත්සව කාර්යයන්ගේ උනන්දුව පණපැවීමට නොවේ. දැන් පවත්වාගෙන යන වෙසක් උත්සවයේ අංගෝපාංග වශයෙන් තහවුරු වී පවත්නා ක්‍රියාවිධිය උත්සව පරමාර්ථයට හොබින්නේද යනු සිහි ගැන්වීමට වෙසක් බෞද්ධයන් නවතා ගැනීම අපේ අදහසයි. වෙසක් කාලයට පමණක් බොදු පුබුදුව දක්වන පිරිසක් මට පෙනෙන හේිනි. වෙසක් බෞද්ධයන් යයි සඳහන් කළේ බලවත් පරිශ්‍රමයකින් මහත් වියදමකින් ඔබ කරන භක්ති පූජාව අර්ථචාහි නොවේ නම් එය ප්‍රඥා ගෝත්‍ර වන්නේ කෙසේද? මෙහි හිත යදෝනු මැනවි. ඇඳුම් කොතරම් අලංකාර වූවත් ශරීරයට නොගැලපේ නම් වැඩක් නැත. සිතුවම කොතෙක් විස්තෘත වූවත් වස්තුවට නොසීහේ නම් අස්ථානගතය. රචනයට කොතරම් සිලිටි වූවත් උපන්‍යායිනය නොමිසදේ නම් නිරර්ථකය. උත්සවයේ කොතරම් සුන්දර වූවත් පරමාර්ථයේ භ්‍රෂ්ට නම් අග්‍රශස්තය අශ්වශස්තය. කොතරම් සුන්දර වූවත් පරමාර්ථයේ භ්‍රෂ්ට නම් අශ්වශස්තය. වෙසක් උත්සවයේ පරමාර්ථයේ බුදුරජාණන් වහන්සේට භක්ති පූජා පැවැත්වීමයි. ඒ භක්ති පූජා උන්වහන්සේගේ චරිතයට උන්වහන්සේගේ අනුශාසනයට උචිත සේ පැවැත්වූහොත් පමණි ගෞරව සහගත වනුයේ බුද්ධ චරිතයට බුද්ධානුශාසනයට නොගැලපෙන බහු වැඩවලින් බුදුන් පුදන්නට යාම විචාර ශුන්‍ය මෝඝ ප්‍රයත්නයක් කොට සැලකිය යුතුය. අද අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින සේක් නම් මේ උත්සවාකාරයන්ට හොඳම බණක් දෙසනවා ඇත. මේ නැටුම් නටන්නෝ මා පුදන්නෝ නොවෙති. දෙව මිනිසුන්ගේ පුද පෙරහැර ලබන්නට දෙවියන් මිනිසුන් නටවන්නට උන්වහන්සේ බුදු නොවූ වග අන්තිම පැයේදී පහදා වදාළ සේක. පිරිනිවන් ඇඳෙහි වැද හොත් බුදුරජාණන් වහන්සේට පූජා පිණිස දිව්‍යමය නැටුමක් පවත්වන්නට දෙව් නල පිරිසක් පැමිණියහ. එයට අවකාශ දුනමෙනවයි ආනන්ද ස්වාමීන් වහන්සේ කළ යැදුම පිළිකෙව් කරමින් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ. ආනන්දය, මෙහි නැටුම් නටන්නෝ මා පුදන්නෝ නොවෙති. ඉතින් යමෙක් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් ආත්ම සංයමයේ කෙරේ නම් හෙතෙමීම මා පුදන්නේ වෙයි. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් කවර පිටුමක් අපේක්ෂිත වූසේක්ද යනු සක්සුදත්සේ මෙයින් පැහැදිලි වන්නේය. ලුණු නැති කුඩු කැවුම සන්තෝෂයෙන් බලඳන්නට තරම් අල්පේච්ච වූද ඉෂ්ඨානිෂ්ඨ ආලම්බනේහි මෙදහත් පැවතුමින් අත්‍යන්ත ශාන්ත වූද බුදුරජාණන් වහන්සේ ස්වකීය ශ්‍රාවකයන්ට ආදර්ශයෙන්ද අනුශාසනයෙන්ද පහදා වදාළේ බාහිර ආටෝපයට නොරැවටි ආධ්‍යාත්මික පාරිශුද්ධිය උපදවා ගන්නා ලෙසය. උන්වහන්සේ විසින් ප්‍රඥප්ත සියලු ශික්ෂාවෝ ඉන්ද්‍රිය සංවරයෙන් ආත්ම විජය සලසන්නාහු විති. ක්ලේශ සමතය පිණිස එකෙල්ලේ හේතුභූත ප්‍රතිපත්ති සන්දර්ශක බුද්ධ ධර්මය සම්යක් දර්ශනය පදනම් කොට ඇත්තේය. තදානුගත වූවාහු බුද්ධ ප්‍රශස්ත වූහ. තදර්ථ ඝාතකයෝ බෞද්ධ සමාජයේ සාමාජිකත්වයට නොසුදුස්සෝය. එබන්දෝ බුදුරජාණන් වහන්සේගේ අන්ත නිග්‍රහයට ලක් වූවාහු වෙති. උද්ද කාලයෙහි ප්‍රත්‍යන්තවාසී එක භික්ෂු නමක් අමාර්ග සම්පන්න හේතුවෙන් බුද්ධ නිග්‍රහයට ලක් වූ දහසක් දෙනාගෙන් කෙනෙකු වශයෙන් දැක්විය හැකිය. නිරතුරු මට සිලිටු සිවුරු පිරිකරෙන් සැරසීගත් ඒ භික්ෂුව මහත් පරිශ්‍රමයෙන් කළේ ස්වකීය ආරාමය දියුණු කිරීමය. මේ සැරසුම් ජීවිතය ගැන බුදුරජාණන් වහන්සේගේ තුසු පැසුම් ලැබේ යැයි ඒ භික්ෂුව කල්පනා කළේය. ඒත් පැසසුම් වෙනුවට බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුවට කළේ මහත්සේ නින්දා කිරීමය. කටයුත්ත පසෙකලා අකටයුත්තෙන් ක්ෂණ සම්පත්ති කාලය මකා දමන තුච්ච පුරුෂයකයි අතිශයින් නිග්‍රහ කළසේක. තමන්ගේ අඥාන සීලය භික්ෂුවට හොඳින් වැටහින. අද බුදුරජාණන් වහන්සේ වැඩ සිටින සේක් නම් අපේ වෙසක් සැරසිරිකාරයන්ට හොඳ බණක් දෙසනු ඇතැයි මා සඳහන් කළේ මෙවැනි පුවත් සිහියට නැගීමෙනි. ප්‍රතිපත්ති පූජාව පස්සට දැමීම. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් විසිතුරු තොරණක් බැඳගෙන මාලාකම් ලතාකම් ආදියෙන් ගේදොර මග දෙපස මොනවට සරසාගෙන නානා විසිතුරු පහන් පන්දම් දල්වාගෙන වෙසක් පූජාව පවත්වන මේ භක්තිමතුන්ගේ සිත ඇතුළත ප්‍රතිපත්ති පූජාවෙන් නැතිවෙන සැරසිරි ප්‍රභාවද්ද වෙසක් සැරසිරි බලමින් වෙසක් දින විනෝද චාරිකාවේ හැසිරෙන පින්වතුන් පුරන්නේ කවර ශීලයක් සමාධියක් දැයි නොදනිමි. අවුරුදු පතා මේ සැරසිරි පින්කම් වගා කරන්නට තෑගි භෝග දෙමින් ගුණ වනමින් පොහොර හෙලන්නෝද දක්නා ලැබෙත්. ගම්බද මිනිසුන් වෙසක් බැලීමට නගරයට ඇදී යාම නිසා වෙසක් දින විහාර පන්සල් අඳුරෙහිය. කරන්නට වැඩක් නැති නිසා පිළිමගෙහි දොර වසා දමා පන්සලේ හාමුදුරුවෝද වෙසක් බලන්නට නොව දායකයන් බලන්නට නගරයට වඩිති. එක් වෙසක් දිනක පිටිසරපද ප්‍රසිද්ධ ආරාමයේහි ධර්ම දේශනාවක් සඳහා ගිය මට එහි දක්නට ලැබුණේ බාගෙට පණ ගිය උපාසක උපාසිකාවන් 7-8 දෙනෙක් පමණකි. සෙසෝ වෙසක් බලන්නට බැහැර ගොස්ය. මේ සැරසිරි ප්‍රදර්ශනය කරන්නන්ගේද සැරසිරි බලන්නන්ගේද ඇතුළත වැඩෙන ගුණධම් මොනවාද? ඊර්ෂ්‍යා ක්‍රෝධමාන මාත්සර්යාදී පාපචේතනා වඩවන නිස්සාර වැඩවලින් කරන භක්ති පූජාව බුදුරජාණන් වහන්සේට කිසිසේත් නොගැලපේමය. නැති එදිරිවාදිකම් ඇති කර ගන්නෝ. කට්ටි බෙදාගෙන වෙසක් සැරසිරි කරන්නට ගොස් කැති පොළු හටන් කරගත් ගම්මානයක් ගැනත් දෙපිලක් බෙදී වෙසක් සැරසිරි කිරීමෙන් ජම්මාන්තර එදිරිවාදිකම් හදාගත් කඩවීදියක් ගැනත් මම දනිමි. පිවිතුරු හැඟුමෙන් නියම තේරුමෙන් නිසි පරිදි වෙසක් පූජාවට බසින්නේ නම් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් පිළිබඳ නොමිහිරි වේදනා විඳින්නට නොලැබෙනවා ඇත. මායා සහගත බොරු පින්වීම් වලින් බෞද්ධ පරමාර්ථය වැළහි යන්නේය. අපේ ධර්මානුශාසනයත් සමාජ සෝධකයත් මේ ඈන්නේ වැඩට ආවඩුණු දැක්ම වඩාත් සංවේග ජනකය. බුද්ධ ශාසනයට ගැලපෙනසේ වෙසක් උත්සව සැලැස්ම ඉදිකර ගත යුතුය. ඇතුළත ඇවිලගත් ගෙයක් පිටින් සුණු පිරියම් කරන්නාක් මෙන් සන්නිපාත රෝගියෙකු ආයත්තමින් සරසන්නාක් මෙන් කරන බාහිර සැලසිල්ලෙන් වැඩක් නැත. කෙලෙස් ගිනි නිවන කෙලෙස්සෙල සංසිදුවන වැඩවලින් වෙසක් උත්සවය අර්ථානුගත කළ යුතුය. ගිලානෝපස්ථානයේ අනාථ සංග්‍රහයාදී කරුණා සිත වැඩෙන වැඩවලින් හා පෙහෙවත් සමාදානයෙන් බුද්ධානුස්සති ආදී භාවනාවකයේදී විවේකව සිටීම වැනි නුවණ මෝරණ පිළිවෙතින් වෙසක් රසයේ විඳගන්නට කල්පනා කරන්නේ නම් මැනවි. දහස් ගණන් වියදම් කිරීමෙන් මහත් වෑයමින් කරන බාහිර සැරසිල්ලට වඩා කිසි වියදමක් වැඩි මහන්සියක් නැතිව ගුණදම් වගාවෙන් කෙරෙන ආධ්‍යාත්මික සැරසිල්ල උතුම් වන්නේය. තෑග්ගතර සුදුසු වෙසක් සැරසිල්ල නම් ආත්ම විමුක්තිය ආත්ම විජය සලසාලන ආධ්‍යාත්මික සැරසිල්ල බැව් එක්වන් සිහිකට යුත්තේය. නැන පහනින් වෙසක් සිත පහන් වේවා.
හෝ ඇත්තටම මේ ඇතින්දී අර ස්වාමීන් වහන්සේ මතක් කරනවා විශේෂයෙන්ම මේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ වැඩඉඳිද්දී වෙච්ච සිද්ධියක් සම්බන්ධයෙන්. ඉතින් භික්ෂූන් වහන්සේලා ඒ ළඟට අනෙකුත් උපාසක උපාසිකාවන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට අන්තිම ගෞරව දක්වන්දී දිව්‍යෝ පිරිසක් එනවා. මේ දිව්‍ය තූර්ය වාදන භාණ්ඩ ඔක්කොම ටික අරගෙන ඒගොල්ලෝ උත්සාහත් වෙනවා මේ දිව්‍ය වාදනයක් දක්වලා දිව්‍ය නැටුමක් නටලා බුදුරජාණන් වහන්සේට මේ අවසන් ගෞරව දක්වන්න. ඉතින් ඒක මේක පාට බුදුරජාණන් වහන්සේගෙන් අහන්න නැතුව මේ ආනන්ද සාමින් වහන්සේගෙන් තමයි මේ අවසර ගන්න උත්සාහත් වෙන්නේ. ඉතින් ආනන්ද සාමින් වහන්සේ අර දිව්‍යෝ පිරිස වෙනුවෙන් ගිහිල්ලා මේ යනවා බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගන්න. ඊට පස්සේ තමයි අර බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ මං ඉස්සරහා මේ නැටුන් නටලා මේ මට මේ බුද්ධෝපස්ථානයක් කරන්න බෑ. බුද්ධ ගෞරවයක් කරන්න බෑ. ඒ වෙනුවට කරන්න තියෙන්නේ මේ මං දේශනා කරපු යම්කිසි ධර්ම මාර්ගයක් තියෙනවා නම් ධර්මයක් තියෙනවා නම් ඒ ධර්මය අනුව හැසිරිලා ධර්මය අනුගමනය කළ ධර්මයේ තුලින් මා දැකීමයි මේ කරන්න තියෙන්නේ කියන එක. කියන්නේ බුදුරජාන් වහන්සේ තරම් ඇත්තටම ධර්මයට මුල් තැන දීලා තමන් වහන්සේව ඒ ධර්මයේ තුලින් දකින්න මේ උනන්දු කරපු වෙනත් ශාස්ත්‍ර කෙනෙක් නැති තරම්. මොකද අනිත් ශාස්ත්‍රුන් වහන්සේලා සමහරවිට තමන්ව හුවා දක්වන තමන් මේ කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් හුවා දක්වන ප්‍රතිපත්ති ගෙනහිලා තිනවා. නමුත් බුදුරජාණන් වහන්සේ තමන් බුද්ධත්වයට පත් වුණාට පස්සේ කල්පනා කරන්නේ මේ කිසිම ගුරුවරයෙක් නැතුව තනිව ඉන්නවට වඩා යම්කිසි දෙයක් ගුරුතන්හිලා තබා ගැනීම සුදුසුයි කියලා. ඒ අනුව තමයි බුදුරජාණන් වහන්සේ තීරණය කරන්නේ මේ මම ඇත්ත වශයෙන්ම මට දැන් ගුරුතන්හිලා තබා ගන්න කිසිම කෙනෙක් නැහැ. දෙවියෙක් මේ මිනිස්සේ කිසිසේත්ම නැහැ. ඒ නිසා මම මේ අවබෝධ කරපු ධර්මයේම ගුරුතන්හි තබා ගන්නවා කියලා තමයි ධර්මයේ ගුරුතන්හි තබා ගන්න. ඒතර ධර්මයේ ගුරුතන්හි තබාගෙන ධර්මයට ගරු සත්කාර කරමින් ධර්මය අනුව හැසිරෙමින් මූලික තැන ධර්මයේ තියාගෙන තමයි බුදුරජාණන් වහන්සේත් කටයුතු කළ තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේවත් තමන් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලාවත් අර තරම් මේ කියන්නේ තමන් වහන්සේට වඩා වෙන කෙනෙක් ඊට වඩා වැඩි කෙනෙක් නැති බව තේරුම් අරගෙනත් හේත් බුදුරජාණන් වහන්සේ උත්සාහත් වෙනවා නිහතමානී වෙන්න ධර්මයේ ඉස්සරහින් තියාගෙන. ඒ එක අතකින් බැලුවහම අපිට සෑහෙන වටනා දේවල්. මොකද අද අපි පොඩ්ඩක් දැනගත්ත ගමන් අපි මුදුන වෙන්න යනවා, ලොක්ක වෙන්න යනවා. අපිට අපි හිතනවා අපිට වඩා කවුරුත් නැහැ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ තමන් අවබෝධ කරගත්ත ධර්මයේම තියාගන්නවා ඉස්සරහින් තමන්ගේ ගුරුවරයා වශයෙන් තියාගන්නවා. ඒ නිසාම බුදුරහමඳුර කියනවා යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා. ඒ කියන්නේ යම්සි කෙනෙක් ධර්මයේ දකිනවා නම් අන්‍යාම තමයි මාව දකින්නේ. ඒ නිසා අපි කොයිතරම් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පිළිම හදාගෙන ලොකු පිළිම හදලා ඉතින් අපි උන්වහන්සේව නිරූපණය කරන්න ගියත් අපි උන්වහන්සේ දේශනා කළේ මොකද්ද කියලා හරියට දන්නේ නැත්නම් ඒව අනුව යම්කිසි ප්‍රායෝගිකව ඒ දේවල් අපේ ජීවිතේට එකතු කරගන්න උත්සාහත් වෙලා නැත්නම් අපි නිකන් මතුපිට අතගාන එකක් තමයි කරන්නේ. ඒ නිසා හුඟක් අපි උත්සාහත් වෙන්න ඕනේ මේ බුදුරජාණන් වහන්සේ ඇයි මේ මෙබඳු දහමක් දේශනා කළා තියෙන්නේ? ඒ වගේම ඇයි මේ තරම් ධර්මයටම මිනිස්සෙන් නතු කරන්න හදන්නේ, යොමු කරන්න හදන්නේ කියලා ඒ කාරණාව පොඩ්ඩක් තේරුම් ගන්න වටිනවා. අර මීට කලිනුත් මං හිතන්නේ මම මතක් කරා ඒ වක්කලී ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේගේ රූපශ්‍රීය දැකලා ඒ තියෙන ආකර්ෂණීය බව නිසාම බුදුරජාණන් වහන්සේ යන තැන්වල යමින් පිටිපස්සෙන් යමින් පුළුවන් තරම් බුදුහාඳුරු දිහා බලබලා ඉන්න උත්සාහත් වුණා. තී අවස්ථාවේදී බුදුහාඳුරු එළවලා දානවා වක්කලී ස්වාමීන් වහන්සේව. මොකද්ද මේ පූතිකාය දිහා දැකලා මේ කුණුකය දිහා දැකීමෙන් ඇති ඵලේ? ගිහිල්ලා මේ භාවනාවක් කරන්නේ ප්‍රතිපත්ති ශාසනය හැසිරෙන්නේ කියලා එළවලා දානවා. ඉතින් අන්නේ වගේ පුදුමාකාර ගුණ තිබිච්ච උත්තමයේ තමයි ඉතින් ඇත්තටම අපිට ශාස්ත්‍රූන් වහන්සේ වශයෙන් උරුම වෙලා තියෙන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ අදත් මේ වර්තමාන කාලේ මේ රටේ තියෙන පත්වෙත් එක්ක ඉතින් අපිට වෙසක් පින්කම් කරන්න බැහැය, උත්සව කරන්න බැහැය කියලා මිනිස්සු සමාලාට ලත වෙනවා. නමුත් බුදුරජාන් වහන්සේ වෙනුවෙන් නිවැරදි පින්කමක් කරන්න නැත්නම් ප්‍රතිපත්තියක් පුරන්න ඔය තරම්ම දඟලන්න දෙයක් නැහැ. මේ පුළුවන් තරම් හුදකලා වෙලා තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් කටයුතු කරනවා නම් බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්ම මාර්ගයේ නියැලෙන්න යෙදෙන්න අපි අවංක උත්සාහත් වෙනවා නම් අන්නේ ප්‍රතිපත්ති පූජාවම අන්න බුදුරජාණන් වහන්සේට කරන උපරිම පූජා බවට පත් වෙනවා. ඒ නිසා අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා ඉතින් මේ ප්‍රතිපත්ති ශාසනයේ යෙදෙන්න. ඒ තුලින්මයි ඇත්තටම අපිටත් පුළුවන් වෙන්නේ මේක අදටත් ජීවමාන බව ඔප්පු කරලා පෙන්වන්න. එහෙම නැත්නම් මේවා නිකන් පොත්පත්වල තියෙනවා යල්පැන ගිය දේශනා බවට පත් වෙනවා, යල්පැන ගිය ශාස්ත්‍ර බවට පත් වෙනවා. මේවා ප්‍රායෝගිකව අපි හදාරන්නේ නැහැ. බුදුහාඳුරුව පෙන්ලා තියෙන තනිකරම ප්‍රායෝගික මාර්ගයක්. ඉතින් ඒ ප්‍රායෝගික මාර්ගය අපි ප්‍රායෝගිකව පුහුණු කරනවා මිසක් ඒවා අපි වගු ඇඳලා නැත්තම් මේ පොත්පත්වල දාලා ඔවා ඔක්කොම ඔළුවේ මේ සංඥා වශයෙන් පුරවගෙන හිටියේ පමණින් මේක සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් මේකේ තියෙන දේවල් හැම දෙයක්ම බුද්ධ වචනය ප්‍රායෝගිකව හදාරමින් අපේ සිස්සතන් තුළ ඒ කියන විවිධාකාර ගුණධර්ම කුසලතාවයන් දිනු කරගන්න තමයි ඉතින් අපි උත්සාහ දෙන්න තියෙන්නේ. ඉතින් ඊළඟට අපි සාමාන්‍යයෙන් මේ සෙනසුරාදා සාකච්ඡාවේදී අපි මාතෘකාවක් සපයා ගැනීම සඳහා සූත්‍රයක් මුල් කරගන්නවා. මේ වෙනකොට අපි දීඝනිකායේ තියෙන සංගීත සූත්‍රය තමයි ඉස්සරහින් තියාගෙන තියෙන්නේ. ඉතින් එහෙමනම් අදට අපි සාකච්ඡාවට මාතෘකාවක් ලබා ගැනීම පිණිස ඒ සංගීත සූත්‍රයෙන් කොටසක් ඉදිරිපත් කරන්න කියලා මම ආරාධනා කරනවා.
අවසරයි සංසය. දීඝනිකායේ පාඨික වර්ගයේ සංගීත සූත්‍රය 360 පිටුව. අත්තිකෝ ආවසෝ තේන භගවතා ජානතා පස්සතා රහතා සම්මා සම්බුද්දේන ද්වේ ධම්මා සම්මදක්ඛාතා තත් සබ්බේහෙව සංගායි තබ්බං න විවදි තබ්බං යත ඉදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං කත මා ද්වේ ධම්මා. එවත්නි අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ දන්නා දක්නා ඒ භාග්‍යතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද දහම් දෙකෙක් ඇත. එහි සියල්ලන් විසින්ම යම්සේ මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වන්නේද බොහෝ කල් සිටුනෙක් වන්නේද එසේ සමගව ගැයිය යුතු. ඒ බොහෝ දිනාට වැඩ පිණිස බොහෝ දිනාට සුව පිණිස ලොවට අනුකම්පාව පිණිස දෙව් මිනිසට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඒ කවර දහම් දෙකෙක් දෙයත්. නාමංච රූපංච අවිජ්ජාච භවතන්හාච භවදිට්ඨිච විභවදිට්ඨිච අහිරිකංච අනුත්තප්පංච හිරිච උත්තප්පංච දෝවචස්සතාච පාපමිත්තතාච සෝවචස්සතාච කල්යාණමිත්තතාච ආපත්ති කුසලතාච ආපත්ති උත්ථාන කුසලතාච සමාපත්ති කුසලතාච සමාපත්ති උත්ථාන කුසලතාච ධාතු කුසලතාච මනසිකාර කුසලතාච ආයතන කුසලතාච පටිච්ච සමුප්පාද කුසලතාච ඨාන කුසලතාච අට්ඨාන කුසලතාච අජ්ජවංච ලජ්ජවංච කන්තිච සෝරච්ඡංච සාකල්යංච පරිසන්තරෝච අවිහිංසාච සෝචයංච මුට්ට සච්ඡංච අසම්පජඤ්ඤංච සතිච සම්පදං සම්පජඤ්ඤංච ඉන්ද්‍රියසු අගුත්වත්වාරතාච භෝජනේ අමත්තඤ්ඤුතාච ඉන්ද්‍රියසු ගුත්වද්වාරතාච භෝජනේ මත්තඤ්ඤුතාච පරිසංඛාන බලංච භාවනා බලංච සති බලංච සමාධි බලංච සමතෝච විපස්සනාච සමත නිමිත්තංච පග්ඝහ නිමිත්තංච පග්ඝහෝච අවික්ඛේපෝච.
හරි මම හිතන්නේ මේ ඒක
සීල විපත්තිච දිට්ඨි විපත්තිච.
හොඳයි එතකොට මේ අපි මේ දක්වා ඇත්තම ගිය පාර කරපු සාකච්ඡාවේදී අපි ටිකක් දුරට සාකච්ඡා කරා වීර සම්බන්ධයෙන් පග්ඝහච අනිත් එක මොකද්ද මේ අවික්ඛේපෝච කියන කාරණාව. අවික්ඛේපෝච කියන එක ඇත්තම ගිය පාර ඒ තරම්ම සාකච්ඡා කරන්න හම්බුනේ නැහැ. ඇත්තම අවික්ෂේපය කියලා අපි සාමාන්‍යයෙන් මේ සාමාන්‍යයෙන් හඳුන්වනවා විපිලිසර නොවීම, හිතේ යම්කිසි අවික්ෂේපයක්, වික්ෂේප භාවයක්, මේ කියන්නේ විසිරිච්ච ස්වභාවයක්, ඈලි මෑලි ගතියක්, එහෙම නැත්නම් නිකන් තමන්ට තමන් මේ දෙස් දෙන ගතියක්, චෝදනා කරන ගතියක් සාමාන්‍යයෙන් වික්ෂේප වික්ෂෝප වෙච්ච ස්වභාවයක් කියලා කියනවා. සාමාන්‍යයෙන් ඕක ඇත්තම සීලයට තමයි සම්බන්ධ කරගන්න වෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා අවස්ථාවකදී ආනන්ද හාමුදුරුවෝ අහනවා මොකටද මේ කුසල සීලය කියලා, නිවර්දි සීලයක් යහපත් සීලයක් මොකටද කියලා අහුවාම බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මේ අවිප්පටිසාරත් ආනන්ද කුසලානි සීලානි කියලා. මේ යම්කිසි නිවර්දි කුසල සීලයක් තියෙනවා නම් යහපත් සීලයක් තියෙනවා නම් ඒකේ මූලික පරමාර්ථය වෙන්නේ මේ අවික්ෂේපය. එහෙම නැත්නම් මේ අවිප්පටිසාරත්වය කියන්නේ නොවිසිරුණු ස්වභාවය. එහෙම නැත්නම් තමන්ට තමන් මොකක්වත් චෝදනා නොකරන ගතිය. ඇත්තටම අපි භාවනාවකට විශේෂයෙන් සැරසෙන අවස්ථාවකදී අපි සීලය පිරිසුදුව තියාගත්තා නම් තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් අපි භාවනාවට වඩලා ඇස් දෙක පියාගත්තාම අර අපි කරපු කියපු දේවල් ඔක්කොම ඔළුවට එනවා. ඒ ඔළුවට එද්දී එන්න පුළුවන් එක ප්‍රධාන බාධාවක් තමයි අපි යම්කිසි අපේ සීලේ යම්කිසි අඩුපාඩුවක් තියෙනවා නම් ඒ අඩුපාඩුව ඉස්සරහට ඇවිල්ලා අන්න අපිට චෝදනා කරන්න ගන්නවා. මේ වැඩේට මම සතුසු නෑ, මට මේ යම්කිසි මේ භාවනාව හරහා යම්කිසි ප්‍රගතියක් ලබන්න, දියුණුවක් ලබන්න මම සුදුස්සෙක් නෙමෙයි. එහෙම නැත්නම් මම මේ මගේ අතින් මෙන්න මේ වැරදි ටික සිද්ධ වෙලා තියෙනවා කියලා අර භාවනාවට වාඩි වෙලා ඇස් දෙක පියාගත්තාම ඒ ඔක්කොම පරණ ටික මතක් වෙන්න ගන්නවා. ඒ නිසා අපි සාමාන්‍යයෙන් භාවනාවකදී පූර්ව කෘත්‍යයක් කියලා දෙයක් සාමාන්‍යයෙන් මිනිස්සු කරනවා. ඉතින්ද යන්න ඉස්සෙල්ලාම සීලය සමාදන් වෙනවා, සීලය ආවර්ජනා කරගන්නවා, ඊළඟට තෙරුවන්ට තමන්ගේ ජීවිතේ පූජා කරනවා, කල්යාණ මිත්‍රයන්ට තමන්ගේ ජීවිතේ පූජා කරනවා කියලා අපි බොහොම බිමට බහිනවා, වර්තමානට එනවා, බොහොම නිහතමානී වෙනවා. නිහතමානී වෙලා අන්න තුරුණුවන් කෙනෙහි ජීවිතේ පූජා කරලා අන්න තමන්ගේ භාවනාව පටන් ගන්නවා. ඒ අතර ඒ එකතකින් එතන හරි නැවුම් බවක් තියෙනවා, විවෘත භාවයක් තියෙනවා. එතකොට අර තමන්ගේ දෙච්ච මාන්නක්කාරකම් අරව මේ ඔක්කොම පැත්තකට ගිහිල්ලා ඒ වගේම තමන්ගේ අතේ යම්කිසි තිබුණා නම් වැරද්දක් වෙච්ච ස්වභාවයක් ඒ ටිකත් අයින් වෙලා තමන් ආයෙත් මේ අලුත් මිනිස්සෙක් වගේ නිකන් අලුතෙන් උපන්න දරුවෙක් වගේ යන්න තමන් මේ අලුත් ගමනක් යන සූදානම් වෙනවා. එතකොට අර තමන්ගේ පරණ දේවල් ඔළුවට ආවත් මතක් වෙනවා මේ ඒ ඔක්කොම දැන් ඉවරයි. අතීතේ මං ඒ අතින් වැරදි වුණා. නමුත් දැන් අද මං අලුත් මිනිස්සෙක් විදිහට මේ පටන් ගන්න තියෙන්නේ. අද මං මේ ආයි පොළොවට බහැලා අලුතෙන් මේ ඉපදිච්ච දරුවෙක් වගේ මම මේ පටන් ගන්න තියෙන්නේ. බොහොම විවෘත මනසකින් මම මේ අද භාවනාව පටන් ගන්න තියෙන්නේ කියලා අර එහෙම හැඟීමක් එනකොට අන්න භාවනාව ඉස්සරහට යන්න පුළුවන්. මොකද විශේෂයෙන්ම අපි භාවනාවකට වාඩි වෙලා අපේ මනස හැකිලිලා නම් තියෙන්නේ, අපිට අපි චෝදනා කරන ගතියක් නම් තියෙන්නේ, දුම්නසක් නම් තියෙන්නේ, කිසිම අර සැහැල්ලු බවක් සතුටක් හිතේ නැත්නම් ඉතින් භාවනාවක් වැඩෙන්නේ නැහැ. භාවනාව වැඩෙන්නම් අනිවාර්යයෙන්ම අපි තුන සතුටක් තියෙන්න ඕනේ, සැහැල්ලුවක් තියෙන්න ඕනේ, නිකන් ප්‍රමෝදයක් තියෙන්න ඕනේ. අන්නේ ප්‍රමෝදමත් සිත තමයි ටික ටික වර්ධනය වෙලා භාවනාවේදී අපිට ප්‍රයෝජනවත් වෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මේ භාවනාවේදී අවශ්‍ය වෙන ඒ ප්‍රමෝදය තමන්ට තමන් චෝදනා නොකරන ගතිය හදාගන්න නම් අනිවාර්යයෙන්ම අපේ සීලය පුළුවන් තරම් පිරිසුදු තියාගන්න උත්සාහත් වෙන්න වෙනවා. මොකද අපි සීලය අපිරිසුදු වෙලා අපි සීලය ගැන තැකීමක් කළා නැත්නම් හුඟක් වෙලාවට වෙන්නේ මේ භාවනාවට වඩා හිත ටිකක් එකලසක් වුණාට පස්සේ මතක් කරලා දෙන්නෙම සතියෙන් ওই වගේ තමන්ගේ තියෙන වැරදි ටික. ඒ නිසා අපි වැරදි හදාගත්ත තරමට සත්පුරුෂයෙක් වුණ තරමට ඇත්තටම භාවනාව පහසුවෙන් කරගෙන යීමේ හැකියාවක් තියෙනවා. අනිත් පැත්තට ඔය මේ අංගුත්තර නිකායේම සූත්‍රයක් කියනවා සති සම්පජඤ්ඤ සූත්‍රය කියලා. ඒකෙදිත් බුදුරජාන් වහන්සේ මතක් කරනවා මේ සතිය සම්පජඤ්ඤේ දියුණු වෙනවා නම් යම් කෙනෙක්ගේ අනිවාර්යෙන් ඒ තැනත්තා තුළ ලැජ්ජා බය කියන දෙක ඇති වෙනවා කියලා. ඉතින් අපි ගාව ලැජ්ජා බය ඇති වෙලා නැත්තම් කොච්චර භවනා කළත් ඒ කියන්නේ ඉතින් නිවැරදිව සතියක් සමාධියක් ප්‍රඥාවක් වෙඩලා නැහැ කියන එක. මොකද මේ සති සම්පජඤ්ඤ සූත්‍රයේදී ඍජුවම බුදුරජාන් වහන්සේ කියන්නේ සති සම්පජඤ්ඤය දියුණු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඒකේ අනිවාර්ය ඵලයක් වශයෙන් ඒ දියුණු කරන තැනත්තා තුළ ලැජ්ජා බය කියන එක ඇති වෙන්න ඕනේ. මොකද අපි මේ සතිය දිනු කරනවා කියලා අවදිමත් භාවය දිනු කරගන්නවා කියලා හේතුල එකතකින් අපි තුල හරි සංවේදී බවක් තමයි දිනු වෙන්නේ. මොකද අපි තව ටිකක් අවධානෙන් ඉන්න පටන් ගන්නවා. මේ අවධානෙන් ඉන්නේ එළිය ගැන විතරක් නෙවෙයි තමන් ගැන. ඇතුළ ගැන. ඇතුළේ මොකද්ද වෙන්නේ? අපේ හිතේ කොහොමද කටයුතු සිද්ධ වෙන්නේ? හිතේන කැලස් වලට අනුරූපව අපි ඉබාගාත යනවද? අපි නිකාං ඔහෙ කැලස් වලට වසඟ වෙලා කටයුතු කරනවද? එහෙම නැත්නම් අපි බොහොම හිතේට එන කෙලෙස් වශයෙන් හඳුනගෙන ඒකේ වහලෙක් බවට පත් නොවි අපි නිවරදිව මාර්ගයක යනවද? ඒ කියන කාරණාව ඒතර තේරුම් ගන්න වෙන්නේ ඒතර භවනාවක් කරහ තමයි. සතිය සම්පජඤ්ඤේ දිනු වෙන්න තමයි අපිට අපි දිහා හැරලා බලන්න පුළුවන් මානසිකත්වයක් ගොඩනගන්නේ. එහෙම නැත්නම් අපි පුළුවන් තරම් බාහිරාවර්ති වෙලා අනුන් දිහා බලබලා අනුන්ගේ වැරදි හොය හොයා රටේ වැරදි හොය හොයා දේශපාලනය ගැන කතා කර කර নানা ප්‍රකාර දේවල් වලට අපි සාමාන්‍යයෙන් යන්නේ. නමුත් භාවනා කරන්න පටන් ගත්තට පස්සේ තමයි සතිය සමාධිය ප්‍රඥාව නැත්තම් සම්පජඤ්ඤය දියුණු කරන්න පටන් ගත්තට පස්සේ තමයි ඇතුළතට නැඹුරු වෙන්න පටන් ගන්න. එන්නේ ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි බුදුහාඳුරු කියන්නේ ලැජ්ජා බය දෙක දියුණු වෙනවා. කලින් තමන් සමහරලාට සත්තු මෙරුවා, අහොරකම් කරා, වංචා කරා, කාමයේ වර්ධව හැසිරුණා. ඔන්න දැන් ඒක කරන්න අමාරුයි. ඉස්සෙල්ලා ඔන්න සිගරට් බිව්වා, මත්පැන් බිව්වා, දැන් ඔන්න ඒක කරන්න අමාරුයි. මොකද මේ සතියෙන් පෙන්ලා දෙනවා මේක වැඩේ හරියන වැඩක් නෙමෙයි. මේ එකක් භාවනා කරන්න කියලා එකක් කරනවා, එළියෙන් තව එකක් කරනවා. ඉතින් මේ දෙක ගැලපෙන්නේ නැහැ කියලා අන්න මේ සතියෙන් පෙන්ලා දෙනවා. අන්න සම්පජඤ්ඤයනුත් ඕක තව ටිකක් ඉතින් පට බේරලා පෙන්වලා දෙනවා. නැත්තම් විස්තර වශයෙන් පෙන්ලා දෙනවා. එහෙම නැත්තම් බොහොම සියුම් සියුම් පැති පෙන්ලා දෙනවා. අන්න එතකොට සම්පජඤ්ඤයයි සතියයි ඉස්සරහට ආවහම එතකොට මේ තමන් එක පැත්තකින් බලනවා මිනිස්සෙක් තුළ යම්කිසි පිරිසුදු භාවයක් ඇති කරන්න උත්සාහත් වෙනවා. ඒ කියන්නේ පිරිසුදු භාවය ඇති වෙන්න නම් ඒ මිනිස්සයා තුළ එනබසිට සිහියක් තියෙනවා. නැත්තම් සම්පූර්ණ අසිහියෙන් මේ වෙරිමත් වෙච්ච ගතියකින් ඉතින් Tamanta ඔබඳු දෙයක් තේරෙන්නේ නැහැ. ඉතින් වෙරි වුණාම ඉතින් මිනිස්සු සම්පූර්ණයෙන්ම ඉතින් තිරසන් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ වෙරි වෙච්ච වෙලාවේදී මත් වෙච්ච වෙලාවේදී මේ වගේ සිහියක් ඇත්තෙම නැහැ. නමුත් ඒකේ හාත්පසින් ප්‍රතිවිරුද්ධ පැත තමයි සතිමත් භාවය කියන්නේ. අවදිමත් භාවය කියන්නේ. එතෙන්දී මේ මිනිස්සයා සම්පූර්ණ අවදියෙන් ඉන්නේ. හොඳ අවධානයෙන් ඉන්නේ Tamanගේ කයෙන්, වචනයෙන්, හිතෙන් වෙන්නේ මොකද්ද කියන එක සම්බන්ධයෙන්. ඒ නිසා සතිය සම්පජඤ්ඤයේ දියුණු වීම හරහාම බුදුරජාන් වහන්සේ කියනවා අන්න ඒ තැනත්තා තුළ ලැජ්ජා බය කියන දෙක, හිරි ඔතප් කියන දෙක වැඩෙනවා කියලා. හිරි ඔතප් කියන දෙක වැඩෙනවා නම් අන්න බුදුරජාන් වහන්සේ කියනවා ඊළඟ පියවර වශයෙන් ත්‍රිවිධ සුචරිතය වැඩෙනවා කියලා. ඒ කියන්නේ අපේ සාමාන්‍යයෙන් කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත කියලා අපේ අතින් වෙන්න පුළුවන් දුස්චරිත පැති තියෙනවා. කයින් නම් ඔන්න දුස්චරිත තුනක් වෙනවා. වචනයෙන් ඔන්න හතරක් වෙනවා. ආය ඔන්න හිතින් තුනක් වෙනවා. ඉතින් ඔය විදිහට මේ දුස්චරිත තියෙනවා. ඉතින් මේවා වෙනුවට අන්න කාය සුචරිතයක් වෙන්න පටන් ගන්නවා. වචී සුචරිතයක් වෙන්න පටන් ගන්නවා. මනෝ සුචරිතයක් වෙන්න පටන් ගන්නවා. දැන් විශේෂයෙන්ම අපි කයෙන් වෙන දුස්චරිත ගැන හිතුවොත් ඔන්න අපි හිතමු අපි සාමාන්‍යයෙන් ඒ තරම් තැකීමක් කරේ නැත්නම් අනිත් අයගේ ජීවිත සම්බන්ධයෙන් හෝ අනිත් සත්තුන්ගේ ජීවිත සම්බන්ධයෙන් සතිය එහෙම ටිකක් දිනුලා එනකොට පොඩ්ඩක් මේ පුංචි අසරණ අහිංසක සත්තු ගැනත් අපි පොඩ්ඩක් සැලකිලිමත් වෙන පටන් ගන්නවා. අපිට වගේ මේ අසරණ සත්තුන්ටත් මේ ලෝකේ ඉඩක් තියෙනවා කියන එක ගැන අපි හිතන්න පෙළඹෙනවා. අපි විතරක් නෙමෙයි මේ ලෝකේ ජීවත් වෙන්නේ, මේ තවත් අසරණ අහිංසක සත්තු රැසක් මේ ලෝකේ ජීවත් වෙනවා. මට වගේ මේ සත්තුන්ටත් මේ ලෝකේ ජීවත් වෙන අයිතියක් තියෙනවා කියලා අපි පොඩ්ඩක් ඒ සත්තු ගැන අනුකම්පා සහගත වෙන්න පටන් ගන්නවා. ඒකම බුදුහාඳුරු කියන ලැජ්ජී දයාපන්නෝ කියලා අර මේ ඔය පාණාතිපාතා වේරමණී ශික්ෂාපදය එහෙම විස්තර කරද්දි හරි ලස්සනට විස්තර කරනවා කොයි විදිහටද මේ තනත්තා මේ දයා සම්පන්න මිනිස්සෙක් බවට පත් වෙන්නේ, ලැජ්ජී පුජ්‍යලයෙක් බවට පත් වෙන්නේ. ඒක අතකින් බැලුවාම පුදුමාකාර මානුෂික ගුණධර්ම රැසක් තමයි මේ මාර්ගයේ යෑම හරහා දිනු වෙන්නේ පුජ්‍යලයෙක් තුළ. මේ මිනිස්සා සැබෑ මිනිස්සෙක් බවට පත් වෙනවා. මේ අනිකුත් සියලු දෙනාත් එක්කම බොහොම සහජීවණයෙන් සන්තෝෂයෙන් සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් එතකොට මේ ලැජ්ජී දයාපන්නෝ කියලා එහෙම හරි ලස්සන වචන කීපයක් ඒ බුදුහාමුදුරුවෝ ඒ පාණාතිපාතා ශික්ෂාපදේ විස්තර කරන තැන්වලදී එහෙම සඳහන් කරනවා. ඒ නිසා අපි කයෙන් යම් කිසි දුෂ්චරිතයක් කර කර හිටියනම් ඒ ටික අයින් වෙලා අන්න කායික සුචරිතයක් කරන තත්වයකට නැඹුරු වෙනවා. තමන් ඔන්න අපි තුම මොන හරි පොඩි පොඩි දේවල් වංචා කරමින් ජීවත් වුණා නම් අන්න ඒව අයින් කළා තමන් පුළුවන් තරම් සත්‍යවාදී වෙන්න, ඒ වගේම කිසිම දෙයක් නොදුන් දෙයක් නොගෙන පුළුවන් තරම් මේ හොරෙන් කිසිවක් නොගෙන ජීවත් වෙන්න, වංචා නොකර ජීවත් වෙන්න අන්න තමන්ගේ අර වෙච්ච පොඩි පොඩි වැරදි ටික පවා හදා ගන්න අන්න උත්සාහත් වෙනවා. මොකද අර සම්පජඤ්ඤයේ පැත්තෙන් පෙන්ලා දෙනවා මෙන්න මේ හරිය තාම වැරදි, මේක තාම පිරිසුදු වෙලා නැහැ, මෙන්න මේ හරිය තාම තව ටිකක් මේ ලස්සන වෙන්න ඕනේ, මේ හරිය තව ටිකක් පිරිසුදු වෙන්න ඕනේ කියලා අන්න සම්පජඤ්ඤයේ පැත්තෙන් මේ පෙන්ලා දෙනවා. ඊළඟට අපි හිතමු තමන් කාමයේ වර්ධවා හැසිරෙමින් හිටියා නම් අන්න පෙන්ලා දෙනවා මේ සතියෙන් සම්පජඤ්ඤයෙන් මේක ගැලපෙන වැඩක් නෙමෙයි, මේක මේ කාම භෝගී ජීවිතයෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ, මීට වඩා හොඳයි මේ නිවරදිව තමන්ගේ සහකාරයා එක්ක සහකාරියෙක් ඉන්නවා නම් හොඳයි කියලා අන්න පෙන්ලා දෙනවා. අන්න ඒ වගේ මේ සතිය දියුණු වීම හරහා සම්පජඤ්ඤය දියුණු වීම හරහා ලැජ්ජා බය දියුණු වෙලා ලැජ්ජා බය දියුණු වීමත් එක්ක අන්න කෙනෙක් තුල කාය සුචරිතය වැඩෙන්න පටන් ගන්නවා. ඒ වගේමයි තින් වචී සුචරිතය. මොකද වචී සුචරිතය ගත්තාම අපි ඔහේ කතා කරනවා කිසිම වග විභාගයක් නැහැ, අපි කතා කරන වචන සම්බන්ධයෙන් ඔහේ කටට එනවට කියවනවා, නැත්නම් පුරුද්දර කතා කරනවා තැන නොතැන ගැන කිසි හැඟීමක් නැහැ. ඊළඟට කතා කළ යුතු අවස්ථාව සම්බන්ධයෙන් ඒ තරම් හැඟීමක් නැහැ, ඉස්සරහා ඉන්නේ කවුද කියලා ගැන කිසිම හැඟීමක් නැහැ. ඒ නිසා සමහරවිට අපි විවිධාකාර දේවල් ඔහේ කියලා දානවා. නමුත් ඒ හරහා තවත් කී දෙනෙක්ගේ හිත රිදෙනවද, ඒව නිකන් අර ඇණයක් ගැහුවා වගේ මිනිස්සෙන්ගේ හිතේ ගිහිලා කාවදිනවද කියන එක සම්බන්ධයෙන් අපි ඒ තරම් හිතන්නේ නැහැ. නමුත් අර එහෙම හිත රිදිච්ච මිනිස්සෙන් කොයිතරම්නම් ඊළඟට චිත්ත පීඩාවටපත් වෙනවද, නැවත නැවත හිතලා ඒ මිනිස්සයාත් පව් පුරව ගන්නවද, මේවා අපි පොඩ්ඩක් හිතනවා නම් අන්න අපි වචනයක් කතා කරද්දී ටිකක් සැලකිලිමත් වෙනවා. මොකද අපිට අතින් පයින් යමක් නොකරනවට වඩා හරිම බරපතල හානියක් මේ වචනේ හරහා කරන්න පුළුවන්. එනිසා ඔය ඇතැම් තැන්වලදී හිම මේ සඳහන් වෙනවා හරියට නිකන් මිනිස්සයා කියන්නේ අර කටේ කෙටේරියක් ඇතුව ඉන්නවා වගේ කියලා. මොකද මේ ඒ කෙටේරියෙන් ගැහුවාම ආයේ හදන්න බැරි තරමින් නාස්ති වෙනවා, හදන්න බැරි තරමට කැපිලා යනවා. අපි කොහෙට හරි ඇණයක් ගැහුවාම ඇනේ ගලවලා ගත්තත් ඒ ඇනේ වැදිච්ච තැන මේ තුවාල වෙලා තමයි තියෙන්නේ. ඒක අයි මේ අපි හිතමු ගහකට හරි ලීයකට හරි ඇණයක් ගැහුවාම අපි ඇනේ ගලවලා ගත්තා වෙන්න පුළුවන්. නමුත් ඒ ඇනේ වැදිච්ච තුවාල හිටිනවා. අන්න ඒ වගේ අපිත් බොහොම කාට හරි නොගැලපෙන අන්දමේ කතාවක් කරා නම් අනිවාර්යයෙන්ම ඒ මිනිස්යාගේ හිතේ එක ටිකක් තැම්පත් වෙන ගතියක් තියෙනවා. ඒක හිත පාරවන ඒ තැනත්තගේ. ඒ නිසා අපි ටිකක් දෙයක් කතා කරනකොට ඒ නිසා දෙවරක් හිතලා කතා කරන්න මේ උත්සාහත් වෙන්න වෙනවා. අන්න ඒ ගතිය ඇත්තටම සතියෙන් හදලා දෙනවා. මොකද අර සතියෙන් සම්පජඤ්ඤයෙන් ලැජ්ජා බය ඇති වෙනවත් එක්ක අපි දෙයක් කතා කරනකොට පොඩ්ඩක් අපි දෙවරක් හිතලා බලනවා මේක දැන් මං කියන්න සුදුසුද, මේක කියන්න ඕන තැනද, මේකද මේ ඇත්තර වශයෙන්ම මේක කියන්න ඕන වෙලාව කියලා පොඩ්ඩක් සැලකිලිමත් වෙනවා. අන්න ඒ බඳු සැලකිල්ලක් දැක්වහම තමයි අන්න වචී සුචරිතය ඇති වෙන්නේ. ඊළඟට මනෝ සුචරිතයේ පැත්තෙන් ගත්තහම එතකොට තවත් ටිකක් ගැඹුරකට යන ගතියක් තියෙන්නේ. මොකද කාය සුචරිතය වචී සුචරිතය ගත්තහම අපිට ටිකක් හිතා ගන්න පුළුවන් ටික රළු මට්ටමක් තියෙන්නේ. මොකද කයෙන් වචනයෙන් කියලා ගත්තහම. නමුත් මනෝ සුචරිතය ගත්තහම අන්න කෙනෙක් ඊටත් එහා පොඩ්ඩක් ගිහිල්ලා තමන්ගේම හිත දිහා තමන් හිතින් හිතන්නේ මොනවද කියන එක ගැන සැලකිලිමත් වෙනවා. මොකද ඕනම කායික ක්‍රියාවක් කරන්න කලින් ඕනම වාචසික ක්‍රියාවක් කරන්න කලින් හිතින් හිතලයි ඒ දේ කරවන්නේ. ඒ නිසා අපි හිතින් හිතන්නේ මොකද්ද? මේ හිතන දේ මට යහපතක් සිද්ධ වෙනවද? මේ හිතන දේ හරහා අනුන්ට යහපතක් සිද්ධ වෙනවද? එහෙම නැත්නම් මේ එන හිතට එන සිතුවිලි වලට අනුව මම කටයුතු කිරීම තුළින් මට සුගතියක් ලැබෙයිද නැත්නම් අනුන්ට සුගතියක් ලැබෙයිද? මගේ තුලේ මං තුල සතියක් සමාධියක් දිනු වේද නැත්නම් තියෙන එකත් පිරිහිලා යාවිද කියලා. ඒ නිසා අපි අපේ හිත දිහා අවබෝධයෙන් ඉන්නකොට, වැටහීමෙන් ඉන්නකොට, ඒ දිහා බලාගෙන ඉන්නකොට අන්න කෙනෙකුට තේරෙනවා ඔන්න මේ හිත ගැනත් එහෙනම් සැලකිලිමත් වෙන්න වෙනවා. හිත දිහා බලාගෙන ඉන්න වෙනවා. චිත්තානුපස්සනාවකට ඒ නිසා පෙළඹිච්ච යම්සි යෝගාවචරයෙක් ඒ භාවනා කරන කාල පරිච්ඡේදයේ විතරක් නෙමෙයි උදේ නැගිට මොහොතේ ඉඳන් රැට නිින්දට යනකම්ම ඉතින් ඒ නිසා හිත දිහා බලන ස්වභාවයක්, හිත ගැන අවධානයෙන් ඉන්න ස්වභාවයක් තියෙනවා. එහෙම නැතුව ඇත්තටම මේ හිත හදන්න හැකියාවක් නැහැ. අපි භාවනා කරනවා කියලා භාවනා කරන පැයේදී විතරක් හිත දිහා බලන් ඉඳලා ඉතිරි හැම වෙලාවෙදිම හිතට ඔහෙ නන්නත්තර වෙන්න ඉබාගාත යන්න ඉඩ දෙනවා නම් ඉතින් ඒ හිත හදන්න පුළුවන් හැකියාවක් නැහැ. ඉතින් හිත හදන්න නම් අපි හිත ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අපි අපේ කයට සැලකිලිමත් දක්වනවා වගේ අපි දමු. දැන් අපේ කයට මොකක් හරි ලෙඩක් හැදෙනවා, උණක් ගන්නවා, නැත්නම් කටුවක් කැණෙනවා. ඉතින් දැන් හරිම අමාරුයි. කටුව අරන් දානකම් හරිම හිසරදයක් තියෙනවා. නමුත් අපේ හිතේ කොයිතරම් කටු එන්නලා තියෙනවද, ඒ කටු අරන් දාන්න අපි උත්සාහත් වෙනවද කියන කාරණේ ගැන හිතලා බලන්න වටනවා. මොකද ඇතැම් වෙලාවට අපේ හිත ලෙඩ වුණාට අපි ඒ ගැන ඒ තරම් සැලකිලිමත් දක්වන්නේ නැහැ. අපේ කය ලෙඩ වුණාම නම් අපි ඉතින් දොස්තරලා හම්බෙන්න යනවා, විශේෂඥයෝ හම්බෙන්න යනවා, ඉතින් සෑහෙන දඟලනවා. නමුත් අපේ හිත ගැන අපි ඒ තරම්ම සලකන්නේ නැහැ. ඒ නිසා මේ මනෝ සුචරිතයේ පැත්තට නැඹුරු වෙන්න අන්න කෙනෙක් තමන්ගේ හිත දිහා බලන්න, ඇතුළතට නැඹුරු වෙන්න, හිතේ ස්වභාවය ගැන යම් වැටහීමක් ඇති කරගන්න උත්සාහත් වෙනවා. ඉතින් ඒකෙදි ඉතින් ඇත්තටම ඕනනම් සෑහෙන කතා කරන්න පුළුවන් පැත්තක්. ඉතින් එතනදී තමයි ඇත්තම කෙනෙක් උත්සාහත් වෙන්නේ හිතත් පුළුවන් තරම් පිරිසුදුව තියාගෙන ඒ පිරිසුදු සිතුවිලි වලට අනුව කටයුතු කරමින් හිතට එනේන දේවල් ඔහේ කරන්නේ නැතුව මේ සිතුවිලි දිහා යම් දැනුවත් භාවයක් ඇති කරගෙන මේ සිතුවිලි මම මගේ කරගන්නේ නැතුව ඒවට පැටලෙන්න යන්නේ නැතුව ඒවයි 16ක් වෙන්න යන්නේ නැතුව කටයුතු කරන්න අන්න කෙනෙක් පුරුදු වෙන්නේ අන්න හිත දිහා බලන ගත්තාම. ඒතර ඉතින් භාවනාවෙන් මේ පැත්ත තමයි ඉතින් ඇත්තටම දිනු කරලා දෙන්නේ. මොකද එහෙම නැත්තම් අපි හිතන්නේ මේ එන සිතුවිලි හැම එකකටම මම වග කිව යුතුයි. මේවා මගේ. මේවා තමයි මම කියන්නේ කියලා තමයි අපි සිතුවිලි සම්බන්ධයෙන් හිතාගෙන ඉන්නේ. නමුත් මේ සිතුවිලි කියන්නේ හුදු සිතුවිලි පමණයි. හුදු නිකන් හිස් ප්‍රලාප පමණයි. විවිධාකාර හේතුන් නිසා හිතේ පහළ වෙච්ච චිත්ත ස්වභාවයන් විතරයි කියලා අන්න කෙනෙකුට වැටහෙන්න පටන් ගන්න නිවැරදිව චිත්තානුපසනාවකට ලැබුණාට පස්සේ හිත දිහා බලන්න පටන් ගත්තට පස්සේ. ඒ නිසා මේ දැන් බුදුහාමුදුරුවෝ ඒ නිසා පෙන්වන්නේ අර සතිය සම්පජඤ්ඤය දිනුනාත් එක්ක අන්න ලැජ්ජබය දිනුනනවා. ලැජ්ජබය දිනුන වීමත් එක්ක අන්න මේ කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය වැඩෙන්න පටන් ගන්නවා. ඒතර අන්නේ හරහා තවත් අනිත් පැත්තට ආයේ කාය මේ සතියට සම්පජඤ්ඤයට සමාධියට ආයෙත් මේක උදව් වෙනවා. ඒ නිසා මේවා අතර තියෙන එකතකින් රේඛීය සම්බන්ධයක් නෙමෙයි අන්‍යෝන්‍ය ප්‍රති සම්බන්ධයක් තියෙන්නේ. මේ කියන්නේ සතිය සමාධිය දිනුනාත් එක්ක ලැජ්ජබය දිනුනොත්, ලැජ්ජබය දිනුනාත් එක්ක ආයි සීලය දිනුනොත්, සීලය දිනුනාත් එක්ක ආයි සතිය සමාධිය දිනුනොත්. එඳ උනෝට උපකාර කරන ස්වභාවයක් මේවා අතර තියෙනවා. මේ ධර්මතාවයන් අතර තියෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ පුළුවන් තරම් ඒ එක පැත්තකින් සතිය සමාධිය දිනුන වීම හරහා සීලය දිනුන වෙනවා. අනිත් පැත්තෙන් සීලයක් නිවැරදි සීලයක් මත කටයුතු කරනකොට අන්න තමන්ට තමන් චෝදනා කරනවා වෙනුවට තමන් දැන් සිල්වතෙක් වෙලා ඉන්නවා. එහෙම නැත්නම් තමන් දැන් සත් කලින්ට වඩා සත්පුරුෂයෙක් වෙලා ඉන්නවා කියලා තමන් ගැන අහිංසක සතුටක් භුක්ති විඳින්න අවස්ථාව ලැබෙනවා. තමන් ගත කරපු අතීත ජීවිතයත් එක්ක දැන් වර්තමාන ගත කරන ජීවිතය යන සංසන්දනයක් කරලා බැලුවාම තමන්ට සතුට වෙන්න පුළුවන් නම් ආඩම්බරයක් නෙමෙයි අහිංසක සතුටක් භුක්ති විඳ ගන්න පුළුවන් නම් අතීතේ නම් මම මෙන්න මේ වගේ වැරදි කටයුතු කරමින් කිසිම සැලකිල්ලක් නැතුවයි කටයුතු කළේ. දැන් නම් මම ටිකක් සැලකිල්ලෙන් කටයුතු කරනවා. අනිත් අය ගැන තැකීමක් කරනවා. මගේ හිත ගැන මම හොයලා බලනවා. ජීවිතේ මෙන්න මේ වෙනස්කම් මගේ සිද්ධ වෙලා තියෙනවා කියලා අන්න අපිට වැටහෙනවා නම් අපිට සතුට වෙන්න පුළුවන් නම් මම මගේ ජීවිතේ යම් දියුණුවක් පිණිස, ආධ්‍යාත්මික දියුණුවක් පිණිස කටයුතු කරනවා කියලා සතුට වෙන්න පුළුවන් නම් අන්න ඒකම ලොකු ප්‍රමෝදයක් බවට පත් වෙනවා භාවනාව සඳහා. භාවනාවට වාඩුනම අන්න S2 පියා ගන්න පුළුවන් කිසි බයක් නැතුව. මෙන්න මේ කටයුතු ටික මගේ අතින් වෙලා තියෙනවා, මම නිවැරදිව කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒකේ සතුට භුක්ති විඳිමින්ම ඉස්සරහට යන්න පුළුවන්. මොකද ඒ කියන්නේ ඔය සීලය එක්ක සමාධිය වැඩෙන ආකාරය නොයෙකුත් තැන්වල බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. ඒ කියන්නේ මුලින්ම පුංචි මේ ප්‍රමෝදයක් පහළ වෙනවා, ප්‍රමෝදය හරහා ප්‍රීතියක් පහළ වෙනවා, ප්‍රීතිය හරහා කායික සුඛයක් පහළ වෙනවා. ඊළඟට තමයි අන්න සුඛිනෝ සිත්තං සමාධියති කියලා අන්න හිතේ සමාධියක් පහළ වෙනවා. ඒ නිසා මේ දේවල් වල තියෙන එක්තරාන්දමක හේතුඵල සම්බන්ධයක්. ඒ හේතුඵල සම්බන්ධය අපි දන්නේ නැත්නම් අපි ඉතින් එහෙන් උත්සාහත් වෙනවා, මෙහෙන් උත්සාහත් වෙනවා. නමුත් අර ඌමනා කරන හේතු ටික සකස් කරන්නේ නැහැ. අපේ සීලය පිරිසුදු කරගන්න අපි උත්සාහත් වෙන්නේ නැහැ. පුළුවන් තරම් දඟලනවා භාවනාව දියුණු කරගන්න. නමුත් භාවනාව දියුණු කරගැනීම සඳහා සීලයෙන් ලොකු අස්වැසිල්ලක් ලැබෙනවා, ඒ ලොකු මේ තල්ලුවක් හම් වෙනවා කියන එක අපි තේරුම් ගන්න නැහැ. ඒ නිසා ඊටාම් වැදගත් මේ කටයුතු තේරුම් ගැනීම. මෙතන තියෙන තනිකර හේතුඵල දහමක්. අපි මේ හේතු ටික සම්පාදනය කරා නම් ඊළඟ පියවර නැත්නම් ඊළඟ ඵලය පහළ වීම ඉබේටම සිද්ධ වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් සිද්ධ වෙනවා. ඉතින් මම කල්පනා කරනවා මේ ඔකේ ඉස්සරහට යන්න කලින් අපි මෙතන අද ධර්ම සාකච්ඡා පවත්වන නිසා මම කතා කරන වෙනුවට පොඩ්ඩක් මේකේ සවන් දෙන පිරිසකින් යම්කිසි මේ ඉන්පුට් එකක් ගන්න නැත්නම් පොඩ්ඩක් මම කරි දෙයක් අහන්න. එතකොට අපිට පොඩ්ඩක් මටත් විවේකයක් ලැබෙනවා. අපිට තව පොඩ්ඩක් මේක සක්‍රීය සාකච්ඡාවක් වශයෙන් කරන්න පුළුවන්. ඇත්තටම මේ සෙනසුරාදා සාකච්ඡාව ඇත්තටම මම බලාපොරොත්තු වෙන්නේ මම කතා කරන දෙයක් වශයෙන් කරන්න නෙමෙයි. මෙතන ඉන්න අනිකුත් ස්වාමීන් වහන්සේලාත් ගිහි පින්වතුනුත් සාමූහිකව එකතු වෙලා කරන ධර්ම සාකච්ඡාවක් වශයෙන් පවත්වන්න. ඒ නිසා අපි මෙතෙක් කියපු කරපු දේවල් සම්බන්ධයෙන් එහෙම නැත්නම් තමන්ගේ භාවනාව සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් සාකච්ඡාට එකතු කරන්න තියෙනවා නම් එකතු කරන්න කියලා මම ආරාධනා කරනවා.
සංස්ථාවේ ඉතිහාසය වන්න ඉරසනස් මට අංගාපාරයට කියන්න පුළුවන් දේ දැන් සයින්හන්සේ ප්‍රකාශ කරා. අර සයින්හන්සේ ලබුසයින්හන්සේ ලිව්වා පිළිමින් පත්තේට කතෘ උදව් කරා කියලා. කවුද කියලා කියන්න මතකද?
ඔව් මේ කතෘගේ නම නම් මට මතක නෑ. නම නම් හැතරම් මතක නෑ. හැබැයි කතෘගේ නම වෙනත් පොත්වල සඳහන් වෙනවා. වෙනත් පොත්වල සඳහන් මතකද නම? ඔව් මම තකාලේ නෙමෙයි. මම තකාලේ නෙමෙයි. يعني කඩවැද්දේ දිනවංශානාංශයේ වැඩ හිටපු කාලෙදී ඒ කත්තුතුමා මට නම් ඒ නම නම් නෙමෙයි වගේ මට මතක. කෙසේ නමුත් ඒ නම ප්‍රසිද්ධ නමක්. ඒක ප්‍රසිද්ධ කියන්නේ ඒ කාලෙදී දැන සිටිය නමක්. ඒ කියන්නේ වෙනත් පොත්වල සඳහන් වෙනවා මෙන්න මේ කත්තුතුමා මේ නෑ. ඔයත් දන්නේ නැහැ. එයත් ඒ කාලේ ඉඳලා තිනවා. ඔව් ඔව්. පාටිමි කුසිංහ මහත්තයාත් ඒ කාලේ ඉඳලා තිනවා. ඔව් පත්‍ර එඩිටර් තමයි සුළුවින පත්‍ර එඩිටර් තමයි ඇත්තටම උදව් කරලා තියෙන්නේ. ඒ නිසා මේ ඒ තොරතුරු වෙනත් තැන්වල සඳහන් වෙනවා කඩවැද්දේ ස්වාමීන් වහන්සේට මේ සුළුවින කර්තෘතුමා හරහා ලොකු මේක ලොකු ගැම්මක් හම්බුණා කියලා. මොකද නැත්තම් තනියෙන් කරන්න බැහැනේ. අද කාලේ වගේ මේ කමියුනිකේෂන් ඒ තරම් දියුණුත් නැහැ. ඉතින් මිනිසුන්ට ওই වගේ පණිවිඩයක් යන්න හරි අමාරු. පත්‍රේ විතරමයි ඉතින් ඒ කාලේ ඇත්තට තිබිලා තියෙන්නේ. ඒ නිසා ඒ පත්‍ර කර්තෘතුමා ඔය අදහස මිනිස්සු අතරට ගෙනියන්න ලොකු අත්දලක් දීලා තියෙනවා. ඔව්.
අන්තුලින් ආවන් මට තේරෙනවා ඒ පොඩ්ඩක්. සාමාන්‍යයෙන් චූටි හතෙක් වුණත් ඒක මරන්න හිතෙන්නේ නැහැ. ඒ වගේ සිතුවිලි මේකේ බය තමයි ගොඩක් දුරට දැනෙන්නේ.
ඔව්.
මේ ඒ වගේ සතෙක් හානි කරවොත් එහෙමෙන් වෙන විපාක හරි මේව තමයි තියෙන්නේ. ඉතින් සවන්නත් මම නැතම් වෙලාවල් වලට දැන් ඔබ ඇගේ හරි මේ චූටි සත්තු දුවනවා. මේ කුඹි වගේ ළඟට දාන සාාරවල ගියත් අර බාස්කට් එකේ පාත්තරේ ජීවිත සත්තු ඉන්නවා. වෙලාවට يعني සතාට මේ අරන් හිතෙන්නේ නැහැ. ඒක බය. ඒ බය ඇති වෙනවා ඒලා. එතකොට ඒ සතා ගැන අර එකපාරට මෙහෙම කූගලා අරිනවා. දේක දේශෙන් වගේ වෙන්නේ කියලා මට තේරෙනවා. ඒ සතාට මැරුන් නැදනාර ඔබ හරි ඉඳීනේ කියලා. මෙහෙම කූගලනවා. ඒ වයින් කරනවා. ඒ වගේ ඊළඟට සාමාන්‍යයෙන් භාවනාවට ගියාට පස්සේ සමාජ වල පිරිසක් කතා කර කර ඉන්නවා. අපි හිතේ තියෙන අර නිකන් තොරතුරු එකතු කර ගන්න ගතියක් හිතේ දෙනවා. ඕක කොහොම හරි අහලා අහලා ගිහිල්ලා ඉවරලා භාවනාවට වාරිනවට පස්සේ අර ඔක්කොම එනවා.
එනවා.
ඒවා ආවට පස්සේ එන් අර ඒක මේ වගේ වැළකෙන්න ඕන, මේවා ඒ වගේ කතා නොකරන තැන්වල ඉන්න ඕන, ඒ වගේ වැළකෙන්නම තමයි හිත කියන්නේ.
ඔව්.
නමුත් මේ
හිත කැමති එකට හැබැයි.
හිත යටින් අර අර අයට ද්වේෂ කරන ගතිය. ඒ අයගෙන් වෙන්න වෙන්න ඕන ගතිය.
තේරෙනවා
කියනවා. අහවල දෙය කියපු කෙනා. ඒ කෙනාට ද්වේෂ කරනවා ඉතින්. මොකද ඒ කෙනා නිසා තමයි මට එන්නේ කියලා එහෙම ස්වභාවයක් මම දකිනවා. ලැජ්ජා බය දෙකක් වැඩෙන විදිහ මට තේරෙනවා.
ඔව්. ඔව්. ඔ මත් හිතනවා කියන්නේ කොහොමද ඉතින් ඇත්තටම මේ සතිය සම්පජඤ්ඤය දිනුනවත් එක්ක හිතේ යම් නොරුස්නාගති පහළ වෙනවා. ඒක එකපාරට වළක්වන්න බෑ. මොකද අපි කියන්නේ සතියෙන් සම්පජඤ්ඤයෙන්නේ මේක තව තව ටියුන් කරලා දෙන්නේ. හොඳට කියන්නේ මේ ෆයින් ටියුන් කරන්නේ මේකෙදි මේ මෙතන වැරදි, මෙතන හරි, මෙතන තව හදෙන්න ඕනේ, මෙතන එහෙම කියලා අර සුළු සුළු දේවල් ටික පෙන්වලා දෙනකොට තමහර ලාඩ නොරුස්නාගති පහළ වෙනවා. මේක ඔය මට මතකයි ලොකු සාමණේර වහන්සේ එහෙම කවුරු හරි මේ විදේශික මහත්යෙක් ලියපු පොතක එහෙම සඳහන් කරනවා. මේ ඒ කියන්නේ සතිය දියුණු වීම හරහා එක පැත්තකින් නිකන් නෙගටිව් පැත්තෙන් වෙන්න පුළුවන්, මේ කියන්නේ ඍණ පැත්තෙන් වෙන්න පුළුවන් ආකල්ප වෙනස්කම් කීපයක් සඳහන් කරලා තියෙනවා. එකක් තමයි ඒ තමන්ගේ වැරදි පේන ගතිය. අනුන්ගේ වැරදි පේන ගතිය. ඉතින් ඒක අපි හරිය පැත්තට හරව ගන්න අපි උත්සාහත් වෙන්න ඕනේ. ඒ නිසා අපිට ඉස්සෙල්ලා නම් අපි ඕන තරම් ඔහෙ වැරදි තියාගෙන අනුන්ගේත් වැරදි තියාගෙන ඉතින් අපි කරටට දාගෙන හිටියා. නමුත් දැන් සතියෙන් පෙන්ලා දෙනකොට මේ මාර්ගය යනකොට මේම වැරදි තියාගෙන යන්න බෑ. මීට වඩා ටික පිරිසුදු වෙන්න ඕනේ කියලා තේරෙනකොට අන්න එක පැත්තකින් අපි ඇසුරු කර කර හිටියා නම් යම්කිසි අපිට නොගැලපෙන මේ මාර්ගයට නොගැලපෙන කෙනෙක් හැලෙනවා. ඒක වළක්වන්න බෑ. කියන්නේ යම් පිරිසක් හැලෙනවා අපෙන්. හැබැයි ඒ වගේමයි අපේ මේ පාරේ යන වෙනත් පිරිසක් එකතු වෙනවා. ඒ නිසා ඔය දෙක සිද්ධ වෙනවා අනිවාර්යෙන්. ඒක ඉතින් එහෙම නොවෙනවා නම් ඉතින් ගමන යන්නත් බෑ. ඒ නිසා එහෙනම් අපි තේරුම් ගන්න තියෙන්නේ අපි සතියක් සමාධියක් ප්‍රඥාවක් වඩන්න පටන් ගත්තාම අපිම තේරුම් ගන්නවා අන මේ අයත් එක්ක ඉන්නකොට මගේ සතිය වැඩෙනවා. මේ අයත් එක්ක ඉන්නකොට මගේ ඔක්කොම ටික පිරිලා යනවා. දැන් අර ආස්ම කිව්වා වගේමයි අපි අනවශ්‍ය දෙයක් කතා කරන පිරිසක් එක්ක සම්පූර්ණ බාහිරාවර්ති පිරිසක් එක්ක නිකන් සමහර මිනිස්සු ගාවට ගියාම තේරෙනවා ඒක මේ තමන් ගාව තිබිච්ච ටිකත් සුන්නත් දූලියලා යනවා. තමන් ගාව තිබුණා නම් යම්සේ ශාන්ත භාවයක් ඔක්කොම ටික කෙලසිලා සම්පූර්ණ හිත අවුල් වෙලා යනවා ගාව ඉන්නකොට. හරි අමාරුයි ඉතින් කාගෙන තමයි ඉන්න වෙන්නේ. ඉතින් මේ මට නම් සෑහෙන අත්දැකීම් තියෙනවා. ඉතින් ඒ හින්දා තේරෙනවා හැබැයි ළඟට යනකොටම ඉතින් ආයි මිසක් ළඟට තමයි යන්නේ. ඉතින් සෑහෙන ඇතුළට ඇකිලිලා හරි ඉබ්බා කටුවට ඔක්කොම ටික ගන්නවා වගේ ඇකිලිලා තමයි මේ යන්න වෙන්නේ. මොකද නැත්තම් අපි ගාව තියෙන ඒවා ටිකත් හේදිලා යනවා. ඉතින් ඒ නිසා හරි පරිස්සමෙන් ඇසුරු කරන්න ඕනේ. ඒ ඒ ඒ தත්ත්වේ තේරෙන්න කෙනෙක් Tamanට ගැළපෙන කෙනෙක්ම ඇසුරු කරන්න හුරු වෙනවා. ඒක බුදුහාඳුරුත් කියනවා. දැන් අර සබ්බාසව සූත්‍රය එහෙමත් කියනවා පරිවර්ජනා පහතබ්බා කියලා. පරිවර්ජනා පහතබ්බා කියන එකේදී කියන්නේ දැන් ওই නපුරු සත්තු ඉන්න තැන්වලට බොහොම භයානක තැන්වලට, يعني ගිරි හෙල්ල හරමේ තියෙන භයානක තැන්වලට, ඊළඟට කියනවා මේ අසත්පුරුෂය ගාවට. මේ අසත්පුරුෂයන් ගාවට නැත්නම් මේ පාප මිත්‍රයන් ගාවට යන්න එපා කියනවා. ඒක අපි දන්නවා නම් මෙන්න මෙතන අනුතරක් තියෙනවා කියලා නොයෑම කියන එක තුලින් බුදුහාඳුර කියනවා අන්න යම්ක්ෂ ආශ්‍රම සභාවක් වැඩෙන්න තිබුණා නම් යෑම නිසා ඒ ටික වැලකිලා යනවා. මොකද යන්නේ නැහැ. නොගිය හින්දා අන්න තමන් බේරලා. ඒ නිසා අපි මේ හරිම කොමන් සෙන්ස් එකකට තියෙන්නේ මෙතන සාමාන්‍ය දැනීමක් තියෙන්නේ. අපි මොලේ පාවිච්චි කරන්න වෙනවා අපි බේරෙන්නත්. නිකං ඔහෙ මේ වැඳ වැඳින්දලා බෑ මොලේ පාවිච්චි කරනවා මෙයා ගාව හිටියොත් නම් මට විනාශයක් වෙන්නේ. හිමීට හොඳයි මාරු වෙන එක. කියලා ඉතින් ඒ තැනින් බේරලා යන්න තමන් දැනගන්න වෙනවා. ඊළඟට ඉතින් අර සත්තු ගැන කියන මේ එකෙදි ඉතින් මට හිතෙනවා මෙහෙම දෙයක්. කියන්නේ මුලදී ඇත්තටම අපි සීලය පොඩ්ඩක් ග්‍රහණය කරන ගතියක් තියෙනවා. මුලදී පොඩ්ඩක් සීලය වගේ ශක්තිමත් කරගන්නවා. හැබැයි ටික ටික හිතේ විශේෂයෙන්ම විපස්සනාව හැදෙන්න ඕකේ යම් සමබරතාවයකට එනවා. කියන්නේ දැන් සාමාන්‍යයෙන් තියෙන සීලබ්බත පරාමාස කියලා කියනවනේ. ඒ සීලබ්බත පරාමාස කියන කොටසක් සතිය මුල් හරියද වෙන්න පුළුවන්. මුල් කාලෙදී සම්පජඤ්ඤයේ වැඩෙනකොට මුල් වෙන්න පුළුවන්. හැබැයි ටික ටික මේකේ ත්‍රිලක්ෂණේ වැටෙන්න දැන් අපි එක තැන ඉන්නවම නෙමෙයිනේ. සතිය සමාධිය නැත්නම් සතිය තියාගෙන එක තැන ඉන්නව නෙමෙයි. ඔන්න ඒ හරහා සමාධියක් වැඩෙනවා. ඊළඟට ඒ සමාධිය පාදක කරගෙන අන්න හොඳට මේවා දිහා තව හොඳට බලනවා. නිරීක්ෂණය කරනවා. නිරීක්ෂණය කරන්න මෙන්න මේ දේවල් වල තියෙන අනිත්‍ය ස්වභාවය වැටෙන්න ගන්නවා. මේකේ තියෙන පෙළන ස්වභාවය වැටෙන්න ගන්නවා. මේක තමන්ගේ පාලනයෙන් තොර බව අනාත්ම ස්වභාවය වැටෙන්න ගන්නවා. ඉතින් මේවා වෙන්න තමයි නිබ්බිදා පහළ වෙන්නේ. මේවා වෙන්න තමයි මේවා ටික ටික අතහැරෙන්නේ. අතහැරෙන්න තමයි ටික ටික අර මේ අතර යම් හිඩසක් එන්න ගන්න. දැන් දේවල් තියෙනවා තිබුණට ලොකු හානියක් නැහැ. දැඩි ග්‍රහණයක් නැහැ. සීලයක් තියෙනවා සීලයක් ආරක්ෂාත් කරනවා. හැබැයි සීලයක් ග්‍රහණය කරන්නේ නැහැ. ඒ නිසා තමයි මේ මං හිතන්නේ ඔය මේ සෝවාන් වෙච්ච ආරයන් වහන්සේකට කෙනෙකුට දෙන මේ එකක්නේ. සීලබ්බත පරාමාස කියන සංයෝජනේ කඩලා ගියා කියන එක. එයා දන්නවා ඒක තියාගන්න ඕනේ සීමාව මොකද්ද කියලා. ඕන්ට වඩා සීලය ලිහිල් කරන්න ගිහිල්ලා සිල් බිඳගන්නෙත් නැහැ. හැබැයි සීලය ග්‍රහණය කරන්න ගිහිල්ලා හිත යාදතියක් ඇති කරගන්නෙත් නැහැ. හැබැයි මුලදී හිත යාදතියක් එන්න පුළුවන් තාම මේ මට්ටමේ නැති නිසා. මුලදී ඒ නිසා පොඩ්ඩක් අපි පටිතද කරගන්නවා. අර ලොකු සාන්නස කියනවා වගේ පටිතද කරගන්නවා. ටිකක් පරිස්සම් වෙනවා. ඇසුරු කරන අය ගැන පරිස්සම් වෙනවා. ඒ වගේමයි පුළුවන් තරම් මේ සීලය අනුමත්තේසු වජ්ජේසු බයදස්සාවිනෝ කියලා කියන්නේ. පුළුවන් තරම මේ අනුමාත්‍රු දේවල් සම්බන්ධන පුංචි පුංචි දේවල් සම්බන්ධන පොඩ්ඩක් සැලකිලිමත්ව සංසිතීමෙන් ඉන්න පටන් ගන්නවා. එතකොට අන්න හිතේ සතුටක් එනවනේ. මම දැන් ඉස්සලට වඩා නම් බොහොම නිවිලා. ඉස්සලට වඩා නම් දැන් සත්පුරුෂයි. ඉස්සලට වඩා නම් දැන් මම සිල්වත් කියලා සතුටක් එනවනේ. ඒක පාදක කරගෙන හැම සමාධිය වඩනවා. සමාධිය පාදක කරගෙන යන ප්‍රඥාවත් වඩනවා. දැන් ඔන්න ප්‍රඥාවයි සීලයයි අන්න එතනදි තමයි ගාන්ට එකිනෙකට එකක් ප්‍රත්‍ය වෙන්න ගන්නෙ. දැන් සීලයෙන් ඕන්ට වඩා තද කරන්න ගියොත් ප්‍රඥාවෙන් කියලා නෑ නෑ. එච්චර වෙන්න අවශ්‍ය නෑ. මෙතනදි මම සීමාව තියා ගන්න ඕන. අන්න ප්‍රඥාවෙන් පෙන්නනවා. ප්‍රඥාවෙන් අනවශ්‍ය දේ ලිහිල් කරන්න ගත්තොත් ආයි සීලයෙන් පෙන්නනවා. ආ නෑ එහෙම තියාගෙන බෑ. මේ සීලේ ශික්ෂාපදේ මෙන්න මෙහෙම තියෙනවා. කියනතර මේ සීලයයි ප්‍රඥාවයි අතර අන්‍යෝන්‍ය ගැළපීමක් එන්න වෙනවා. සමබරතාවයක් එන්න වෙනවා. එතකොට අන්නේ නිසා තමයි අතරම සීලයයි ප්‍රඥාවයි දෙක ගලවන්න බෑ කියනවනේ. අහලා ඇති අර සෝණදණ්ඩ සූත්‍රය. මතකද? අර මේ දීගණිකා එනවා මේ සෝණදණ්ඩ කියලා සූත්‍රයක්. මට මතක සෝණදණ්ඩ කියන වගේ. ඒ අවස්ථාවේදී මේ බුදුරජාන් වහන්සේ වඩිනවා එක්තරා මේ නගරයකට. නගරයකට වැඩුවාම එතන ඉන්නවා මේ සෝණදණ්ඩ කියලා බොහොම බ්‍රාහ්මණ පණිවරයෙක්. අහලා ඇති මේ කතාව මම කියනකොට මතක් වෙවි. ඉතින් ඒ වැඩිහාම මේ ඉතින් ඒ සෝණදණ්ඩ කියන බ්‍රාහ්මණයත් ප්ලෑස්ට් වෙනවා මේ බුදුහාඳුරන්ව බලන්න යන්න. ඊට පස්සේ ඉතින් කට්ටිය විරුද්ධ වෙනවා මේ ඔබතුමා බොහොම ප්‍රසිද්ධ බ්‍රාහ්මණෙක් බ්‍රාහ්මණ පඬිවරයෙක් ඔබතුමා යන්න ඕනේ නැහැ මේ ශ්‍රමණ භවත් ගෞතමීන් ගාවට එතුමා ඕනනම් ඒවි එහෙම කියලා කියනවා. ඊට පස්සේ ඉතින් සෝණදණ්ඩ කියනවා නෑ 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 එහෙම නෙමෙයි අපේ ගෙදරට අපේ කවුරු හරි මේ ආගන්තුකෙක් ආවම අපි සත්කාර කරන්න ඕනේ අපි ගිහිල්ලා දුක සැප විමසන්න ඕනේ මමම යන්න ඕනේ කියලා කියනවා. පස්සේ ඉතින් එයාගේ ගුරු මේ ගෝල බාලයෝ ටිකයි ඔක්කොමලත් එක්ක යනවා. ගියාට පස්සේ දැන් මේ බුදුරජාන් වහන්සේ ගාවට ගිහාම දැන් සෝණදණ්ඩට පොඩ්ඩක් පොඩි හිතේ චකිතයක් හදනවා. දැන් බැරි වෙලාවත් දැන් මේ සෝණදණ්ඩ කියන්නේ හොඳ බ්‍රාහ්මණ පඬිවරයෙක්. බුදුහාඳුරෝ බැරි වෙලා නොදන්න එකක් ඇහුවොත් එහෙම දැන් කට්ටි ඉස්සරහා පොඩ්ඩක් ප්‍රශ්නයක් ඇති වෙනවනේ සෝණදණ්ඩට. ඒ නිසා දැන් සෝණදණ්ඩගේ හිතේ පොඩි මේ වික්ෂිප්ත භාවයක් ඇති වෙනවා. බුදුරජාන් වහන්සේ ඕක දකිනවා. දැකලා බුදුරජාන් වහන්සේ මොකද කරන්නේ? සෝණදණ්ඩ දන්න දෙයක්ම අහනවා. එතකොට දැන් ටක්කල් උත්තර දෙන්න පුළුවන්නේ. දැන් කට්ටි ඉස්සරහා දැන් නැත්තම් අරමනුස්සේ වැටෙනවන් නිකන් හොඳ නැහැනේ. ඒ නිසා බුදුරජාහන්තුල අහනවා මේ දැන් සාමාන්‍යයෙන් බ්‍රාහ්මණේ කියලා පනවන්න මොන කරුණුද සාමාන්‍යයෙන් වේදවල වේද ග්‍රන්ථවල සඳහන් වෙන්නේ? බ්‍රාහ්මණේ හොඳ බ්‍රාහ්මණේ කියලා කියන්න හොඳ බමුණෙක් කියලා කියන්න වේද ග්‍රන්ථවල පෙන්වන සුදුසුකම් මොනවද? සුදුසුකම් පහක් පෙන්වනවා. එකක් තමයි ඒ තැනත්තා ඉතා හොඳ ප්‍රඥාවන්තයෙක් වෙන්න ඕනේ. එයාට හොඳට එළඹ සිටි ප්‍රඥාවක් තියෙනවා. හොඳ උපතින්ම ආපු හොඳ ප්‍රඥාවක් තියෙනවනේ. එයා බුද්ධිමතෙක් වෙන්න ඕනේ. එකයි එකක්. ඊළඟට පෙන්නනවා එයා රකින්න සීලයක් තියෙනවනේ. ඒ කියන්නේ එයා හොඳට මේ කියන්නේ අපිටම සීලයක් වශයෙන් කායස් මේ මොකද්ද කායෙන් හික්මිලා වචනයෙන් හික්මිලා මනසෙන් හික්මිලා අන්න එයා සතු සීලයක් තියෙනවනේ. ඊළඟට කියනවා එයා මේ හොඳට වේද ග්‍රන්ථ එහෙම පරිහරණය කරලා තියෙනවනේ. වේද ග්‍රන්ථ හදාarලා තියෙනවනේ. ඊළඟට කියනවා එයා මේ තමන්ගේ හත්මුතු පරම්පරාවෙන්ම පිරිසුදු කෙනෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අම්මගේ පැත්තෙන් මේ පරම්පරා හතක්, තාත්තගේ පැත්තෙන් පරම්පරා හතක්, එයා එකම බ්‍රාහ්මණ කුලයේ ඉපදිලා තියෙනවානේ. තේරුණාද? දැන් බ්‍රාහ්මණිය ගාව ලොකුවට කුල බෙහෙදේ තියෙනවානේ. ඉතින් මේ බ්‍රාහ්මණයෙක් විදිහට සලකන්න නම්, එතකොට මේ මව්පිය පාර්ශව දෙකෙන්ම කුලයේ පැත්තෙන් පිරිසුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ අම්මයි තාත්තයි විතරක් නෙමෙයි බමුණයි බැමිණියි වෙන්න ඕනේ. අම්මගේ අම්මයි තාත්තයිත් බමුණයි බැමිණියි. තාත්තගේ අම්මයි තාත්තයිත් බමුණයි බැමිණියි. මේ විදිහට පරම්පරා හතක් ආපස්සට යනකොට ඒත් පිරිසුදුයි. ඒත් බමුණයි බැමිණීමයි. බ්‍රාහ්මණ ආගමෙන්මයි. අන්න තව එකක් කියනවා. ඊළඟට මෙයා හොඳ ප්‍රතාපවත් හොඳට හැඩවැඩ කෙනෙක් වෙන්න ඕනේ. නිකන් අර කායික වශයෙන් විරූපී කෙනෙක් වෙන්න බෑ. ඉතින් මෙන්න මේ කියන්නේ නිකන් දැක්කම ප්‍රසන්න වෙනුමක් තියෙන්න ඕනේ. මෙන්න මේ අංග පහ තියෙනවා නම් අන්න මෙයා හොඳ බ්‍රාහ්මණෙක් කියලා කියනවා. දැන් බුදුහාඳුරෝ දැන් ඔන්න තර්කයක් දානවා. බුදුහාඳුරෝ කියනවා එහෙමනම් මේ මං කිව්වොත් දැන් මේ මෙච්චර පහක් වැඩි එකක් අතරින්න ඕකෙන් කියලා මං කිව්වොත් ඔබතුමා මොකද්ද අතරින්නේ? මොකද්ද
අතරින්නේ?
ඈ? ආවස්සට. ඔව් නෑ අපි දැන් කරුණු පහක් පෙන්වුවානේ. කරුණු පහක් පෙන්වුවා දැන් මෙන්න මේ පහ තියනවා නම් තමයි හොඳ බ්‍රාහ්මණයෙක් කියලා කියන්නේ. දැන් බුදුහාඳුරෝ කියනවා පහ මේ පහෙන් එකක් අතරින්න පුළුවන් නම් අතහැරලා මට හතරක් කියන්න. තොර පුළුවන් ද මොකද්ද අතහරි දැන් තෝරන දඬ දැන් කියන්නේ බුදුහාඳුර. දැන් මොකද්ද අතහරින්නේ? පෙනුම අතහරිනවා. දැන් බුදුහා දැන් සෝණ දඬ පෙනුම කියන එක අතහැරලා දානවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. දැන් කට්ටිය ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඉතින් පෙනුම ඉතින් ලොකුවට නැති වුණාට ගාණක් නැහැ. ඉතිරි පහ ඉතිරි හතරක් දැන් තියෙනවා. ඉතින් ඉතිරි හතරෙන් දැන් සතුටි. ඊට බුදුරයන් වහන්සේ එතනින් අතර වෙන්නේ නැහැ කියනවා. එහෙනම් දැන් තවත් එකක් අතහරින්න. දැන් හතරයි දැන් තියෙන්නේ. ඒකනොත් එකක් අතහරින්න කියලා. මොකද්ද අතහරින්නේ? කුලේ අතහරින්න කියලා. දැන් කුලේ අතරිහාම ඔන්න මිනිස්සු ටිකක් කෑ ගහන්න ගන්නවා. එතන ඉන්නවා සෝණ දණ්ඩගේ ගෝලියෝ ඉන්නවා, අනිත් බ්‍රාහ්මණයෝ ඉන්නවා. දැන් ඒගොල්ලෝ පොඩ්ඩක් සද්ද දානවා මේ ඔහොම පුළුවන්ද මේ එතකොට මේ රොඩි කුලේ කෙනෙක් වුණත් නැත්නම් ශුද්ධ කුලේ කෙනෙක් වුණත් මේ බ්‍රාහ්මණයෙක් විදිහට සලකන්නේනවනේ. අම්මගේ තාත්තගේ මේ ඔහොම දෙයක් පාරම්පරික මේ කුලේ සැලකුවේ නැතුණාම ඉතින් පොඩ්ඩක් කට්ටිය පොඩ්ඩක් සද්දයි. ඊට පස්සේ දැන් ඉතින් සෝණ දණ්ඩ කොහොම හරි කට්ටිය ආයි ආම්බම් කරගෙන මෙල්ල කරගෙන ඊට පස්සේ දැන් ආයිත් තාම සාකච්ඡාව යනවා බුදුරජාණන් වහන්සේ ගාවත්. බුදුරජාණන් වහන්සේත් එක්ක ඒකේ ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ දැන් කරුණු තුනයි එකතුලා ඉදිරියලා තියෙන්නේ. සීලය තියෙනවා, ප්‍රඥාව තියෙනවා, ඊළඟට අර උගත් භාවය තියෙනවා. හොඳට වේද ග්‍රන්ථ හරමේ ටික හදාරපු ස්වභාවය තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා එහෙනම් මේ තුනෙනුත් තව එකක් අතරින්න කියලා. දැන් මොකද අතරින්නේ? උගත්කම අතරිනවා. දැන් ඒතකොට වේද ග්‍රන්ථ සියල්ල හදාරලා තියෙන අන්නේ කාරණේ අතහැරලා දානවා. දැන් ඉතින් අර ගැට්ටිය තවත් කෑ ගහනවා. තවත් කෑහලා මේක මෙහෙම වුණාම ඉතින් පුළුවන් මේ කියලා ඉතින් දැන් කට්ටිය තවත් කෑහන. දැන් ඉතින් ආයෙත් සෝණ දන්න කොහොම හරි කට්ටිය මෙල්ල කළා, අම්බම් කළා කියනෝ. නෑ නෑ මේ සාකච්ඡාවට විතරයි මේ කන්නාට නෙවෙයි. සාකච්ඡාවට විතරයි කියලා ඉතින් ආයෙත් ඉතින් මේ පොඩ්ඩක් මෙල්ල කරගත්තට පස්සේ දැන් ඔන්න බුදුරජාන් වහන්සේ මේ වුණා කරන කාරණාට එනවා. ඊට පස්සේ බුදුහාඳුර කියනවා දැන් ඔන්න ඉතිරලා තියෙන සීලයි ප්‍රඥාවයි මේ දෙකෙන් එකක් අතරින්න කියලා. මොකද්ද කරන්නේ?
සීලේ
නැගින්න දෙක නැහැ. බුදුහාම මේ සෝණදණ්ඩ කියනවා මේ භාගතුන් වහන්සේ මේ දෙක අත්හරින්න බෑ කියනවා. මේ දෙක අත්හරින්න බෑ කියනවා. සීලවතෝ පඤ්ඤං පඤ්ඤවතෝ සීලං කියලා කියනවා. මේ සීල්වතාටමයි ප්‍රඥාවක් තියෙන්නේ, ප්‍රඥාවන්තයාටමයි සීලයක් තියෙන්නේ කියලා කියනවා. ඒ නිසා බුදුහාඳුර කියනවා සාදු සාදු සෝණදණ්ඩ මේ දෙක එකට යන්නේ කියනවා. මේ දෙක වෙන් කරන්න බෑ කියනවා. ඒ නිසා සිල්වත් තැනැත්තෙක්මයි ප්‍රඥාවන්තෙක් වෙන්නේ. ප්‍රඥාවන්තේක්මයි සිල්වතෙක් වෙන්නේ. සීලවතෝ පඤ්ඤං පඤ්ඤවතෝ සීලං. ඊළඟට සීල පරිදෝතාහි බ්‍රාහ්මණ පඤ්ඤා, පඤ්ඤා පරිදෝතාහි බ්‍රාහ්මණ සීලං. සීලේ නිසාම ප්‍රඥාව පිරිසුදු වෙනවා, ප්‍රඥාව නිසාම සීලය පිරිසුදු වෙනවා. ඒ නිසා මේ දෙක නිකන් ඈඳුත්තක් මෙතන තියෙන්නේ. යම්ස කෙනෙක් ගාව සීලයක් නැත්තම් එයා සැබෑ ප්‍රඥාවන්තෙක් වෙන්නේ නැහැ. යම්ස කෙනෙක් ප්‍රඥාවන්ත නම් අනිවාර්යයෙන්ම මනුස්ස සිල්වත්. ඒ නිසා මේ දෙක ගලවන්න බෑ, වෙන් කරන්න බෑ. ඒ කාරණාවට තමයි මෙතන මතු කරන්න තියෙන්නේ. ඒ නිසා යම්ස කෙනෙක් සතිය සමාධියක් වඩනවා නම්, එයා තුළ ප්‍රඥාව දියුණු වෙනවා නම්, එයා අනිවාර්යයෙන් සීලය ලං කර ගන්නවා. එයාට තේරෙන්න ගන්නවා සීලේ තියෙන වටිනකම. මුලදී ඇත්තටම සීලය සමහරවිට නිකන් බරක් වෙන්න පුළුවන්. මේක නිකන් අර පැටවපු දෙයක් වගේ වෙනවානේ මුලදී. නමුත් සතිය සමාධිය දියුණු වෙලා අපි මේක තුළ කාලයක් යෙදෙන තමයි තේරෙන්නේ යකෝ මේ මෙහෙම සීලයක් තිබිච්ච හින්දානේ මම මෙච්චර ආරක්ෂා වෙලා ඉඳලා තියෙන්නේ. නැත්තම් ඕනහරම් කඩාගෙන යන්න පුළුවන්නේ. ඉතින් මේ සීලය තිබිච්ච හින්දා අන්න ආරක්ෂාවක් ලැබිලා. සීලය තිබුණ නිසා මට යම්සි වැටක් මායිමක් තිබිලා තියෙනවා. මට ඒ සීමාව ඇතුලේ තමයි මට හැසිරෙන්න වෙලා තියෙන්නේ කියලා අන්නේ කාරණාව තේරෙනවා මේ සීලය පස්සේ ආවර්ජන කරලා බලනකොට. මේකෙන් ලැබිච්ච ප්‍රයෝජනේ තමයි තේරෙන්න ගන්නකොට. ඒ නිසා සීලය අපිට ලොකු ආරක්ෂාවක් සපයනවා. ඒක මුලදී නම් බරක් වගේ තමයි. හැබැයි ඉතින් අර දැන් සාමාන්‍යයෙන් සෝවාන් වෙච්ච මට්ටමකදී සාමාන්‍යයෙන් විස්තර කරනවා එයාට සීලය රැකෙනවා කියලා. දැන් අපි මුලදී නේ සීලය රකින්න යොමනාවෙන්. නමුත් පස්සේ ඒක එයාගේ නිකන් ඉන්බිල්ට් වෙනවා. ඇතුළෙම තියෙන දෙයක්. එයාගේ මුළු ඇඟේම තියෙනවා ඒක දැන්. ආයි ඒකට අමුතුවෙන් උත්සාහයක් දරන්න නැහැ. ඒක ඇඟේම තියෙන දෙයක් බවට පත් වෙනවලු. ආයි මේ එයා ඒක කඩනවා වෙනුවට පුංචි හෝ අතපසු වීමක් නිසා කැඩුනා නම් ඉක්මනටම පිළිසකර කරගන්නවා කියන. ඒක ආයි සංගවන්න යන්නේ නැහැලු. මොකක් හරි සීල්පදයක් කැඩුනා නම් ඒක අනිත් ඇඟෙන් වසන් කරන්න සුදනෙක් වෙන්න යන්නේ නැහැලු. ටග්ගාල ගිහිල්ලා සබ්බ්‍රහ්මචාරීන්ට හෙඩි කළා මේ පුළුවන් තරම් සීලය පිරිසුදු කර ගැනීම සඳහා උත්සාහ කරනවා කියනවා. ඒ වගේ කියන්නේ විවිධ සුවිශේෂ ලක්ෂණ කීපයක් පෙන්නනවා ආර්ය මාර්ගයට පත්වෙච්ච සෝවාන් ආර්ය මාර්ගයට විශේෂයෙන් පත්වෙච්ච කෙනෙක් සම්බන්ධයෙන් සීලය මුල් කරගෙන. මෙයා ගාව ඒ කියන්නේ සීලය කියන එක පිළිထනවා. ඒක ඊළඟට බරපතල මොකක්ද ඒකට කියන්නේ මේ මේ ඌමනාවෙන් කරන දෙයක් නෙමෙයි යා තුල පිළිහිටපු දෙයක් බවට පත් වෙනවා. ඊළඟ එක තමයි යා දැඩිව ග්‍රහණයකින් නෙමෙයි යන්නේ. කියන්නේ සීල වෘත සමාදන් වෙලා ඒ පැත්තෙන් සුද්ධියක් බලාපොරොත්තු වෙමින් ඒ මිත්‍යා දෘෂ්ටි පැත්තකින් නෙමෙයි යන්නේ. එහෙමත් දෙයක් තියෙනවා. අනිත් එක තමයි යමං පොඩ්ඩක් හරි සීලේ පළුදු වීමක් වුණා නම් ඒක ඉක්මනටම පිරිසුදු කරගන්නවා. ඉතින් වගේ පැති කීපයක් පෙන්වනවා.
ඒ කැඩෙන්නේ යන අවස්ථාව තමයි මේ සීල සමාදන් නැතිනේ.
එතෙන් තමයි ශක්තිමත් වෙන්නේ නේද? ශක්තිමත් වෙන්නේ. නැත්නම් අත්‍තරම ඒ කියන්නේ සීලයක් කඩන්න නැතුව නිකන් සාමාන්‍යයෙන් ඉන්නකොට ඉතින් ඔතන රකින්න කියලා දෙයක් නැහැ නේ. නමුත් රකින්න කැඩෙන්න අවස්ථාව තියෙදි තමයි සීලය ආවර්ජනා කරලා රැකෙන්නේ නේද? අපිට සතෙක් කරදරයක් කරද්දි හිරිහැරයක් කරන්න එනකොට තමයි ඉතින් අපිට තේරුම් ගන්න තියෙන්නේ මෙතෙන්දී මම සීල් කඩාගත්තොත් ඔන්න පානතිපාතෙන් සිද්ධ වෙනවා. කියලා තමයි නොකඩා ඉන්නේ. සොරකමක් කරන්න අවස්ථාව තියෙද්දි වංචාවක් කරන්න අවස්ථාව තියෙද්දි තමයි වංචාව නොකර ඉන්නේ. ඒක ඇත්ත.
ඒ කාණේ මට බොහොම කාලයක් තිබුණා.
ඔව්.
ඒක මට තේරුණේ සානන්ත මේ ඒ වෙලාවේ දැන් ශික්ෂාපදෙත් මතක් වෙනවා. මෙහෙම සතාමාන්න හොඳ නැහැ කියන එකක් තියෙනවා.
ඔව්.
ඒ වගේම තියෙන අමුතු හදිස්සියක් දැන් මේ කරන වැඩි හදිස්සි මේ සතා අයින් කරන, ඒ කියන්නේ ඉස්පාසු ඇතා අයින් කරන්නේ අපිට මේ
කම්මැලි. වෙලා යන නූල් අයින් කරන්නේ.
ඒකට වැදගත් කමක් නැහැ. වැඩි හරි මොකක් කරේ හරි සියම් මොකද්ද තියෙන ඇතුලේ මේ ඉස්පස්ුවෙන් නැති ගතිය. ඒකත් එක්ක තමයි අරද වෙන්නේ
සා. වෙන්නේ.
ඒකයින් වුණා නම් ඕක මේ අර අයින් කරන එකත් මේ කලබලය නැතුව එමීට ඒකටත් වැඩිවත් තමයි ලෝකේ එමීට වෙන වැඩක් කරනවා වගේ
කරතේ.
ඔව්. අතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ මන්ද මට
තේරුනේ. ඒක තමයි මටත් හිතෙනවා මෙහෙම. ඒ කියන්නේ දැන් අපි ඔතන අපි මැද්දකට ආවහම අපි මේ දෙපැත්ත සීමා දෙක හඳුනා ගැනීම අපිම තමයි කරන්න වෙන්නේ. අපි එනවනේ යම්සි සී අපි තාම දන්නේ නැහැ කියන හිතන්න සීමේ මේ සීලේ සීමාවන් ටික දන්නේ නැත්නම් අපි ඔන්න මැද්ද ඉන්නවා. දැන් අපි මේක ටිකක් ලිහිල් කරගෙන යනවා. අපි තුන් දැන් ඒ තරම් ගණන් ගන්නෑ නැහැ. ශික්ෂාපද වැඩි ගණන් ගන්නෙත් නැහැ. පොඩ්ඩක් අපි ලිහිල් කරගෙන යද්දි ඔකේ යම් සීමාවකට ආව ගමන් ඔන්න ඔළුව වදිනවා ඩක් ගාලා. තාප්පේ ඔළුව වදිනවා වගේ වදිනවා ඔන්න සීල්පදයක් කඩලා යනවා. ඔන්න ඉතින් ආයෙ ඔන්න අපි තුන් අතක් මානත සමාදන් වෙලා ඔන්න එන ප්‍රශ්න ගොඩයි. එතකොට තේරුම් යනවා අම්බෝ ලිහිල් කරා වැඩි. මෙච්චර නම් ලිහිල් කරන්න කියොත් නම් විනාසයි. ඒක අන්න ඒතර සීමාව තේරුම් ගන්නවා. ආයෙ ඉතින් ඔන්න පොඩ්ඩක් එච්චර සීමාවට යන්නත් ඔන්න ආයෙ මැද්දට එනවා. ඊට අනිත් පැත්තට යනවා. අනිත් පැත්තෙන් ගිහිල්ලා ඔන්න දැන් ඉතින් හරිම අමාරුයි නිින්ද යන්නේ නැහැ. මේ පුංචි දේවලුත් මතක් වෙනවා. හරි තෙරපීමක් ඔළුවේ තිනවා. හරි පීඩනයක් ඔළුවේ තිනවා. ඔළුව බර වෙලා දැන් සීරි දැඩි ග්‍රහණය කළා. ඒතකොට හරියන්නේ නැහැ. ඒතකොට අන්න මේ අනිත් සීමාවට ගියා. අනිත් අන්තයට ගිහිල්ලා තොර මෙන්න මේ අන්ත දෙකේ දෝලණය වෙමින් තමයි එකතකින් අපි ගමන් කරන්නේ. අපි සමහරවිට ඕනට වඩා ලිහිල් කරන්න ගිහිල්ලා කඩා ගන්න යනවා. සමහරවිට දැඩිව ග්‍රහණය කරන්න ගිහිල්ලා පීඩාවටපත් වෙනවා. පෙළීමටපත් වෙනවා. ඒතර මේ අන්ත දෙක තමයි ඇත්තටම අපි දෝලණය වෙමින් යන්නේ. ඉතින් අපි ටික තමයි මේකේ වැඩි දෝලණයක් නොවි මැද්ද ඉඳගන්නේ. අපි දැන් හිතන්න අපේ ගමන නිකන් තරංගයක් වගේ නම් මේ තරංගේ උඩට යටට යන්නේ නැතුව නිකන් බේස් ලයින් එකේ යන්න ගන්න ඉතින් කාලයක් ගියාට පස්සේ. එතකොට තමයි තේරෙන්නේ මම මෙච්චර යඩට යන්න ඕනේ නැහැ මෙච්චර යඩට යන්න ඕනේ නැහැ මේ ගානේ මත මේක තමයි නිකන් මධ්‍ය ලක්ෂ්‍ය තියාගෙන යන්නේ. බේස් ලයින් එක තියාගෙන යන්නේ කියලා. ඒක තේරෙන්නේ ඉතින් මන්න හිතන්නේ කාලයක් යනකොට තමයි ඒක තේරෙන්නේ. මුලදී ඔය අන්ත දෙකට යවෙනවම තමයි. ගිහිල්ලා ඉතින් අර කැඩෙන තැන් තමහල්ලාට තියෙනවා. සමහල්ලාට පීඩාවට පත් වෙන තැන් තියෙනවා. අපිම තමයි අත්දැකීමෙන් ඒව තේරුම් ගන්නෙ මෙච්චර ලිහිල් කරොත් කැඩෙනවා. මිච්ඡර තද කරොත් අමාරි. කියන මේ දෙක තේරුම් අරගෙන තමයි මැද්දෙන් අරන් යන්න තියෙන්නේ.
ඔව්. අවහිර කිව්වා සිත දිහා චිත්තන් පස්සනාත වලේ එකින්ද සතිය වැඩින්නේ නැත්නම් සතුට කීම තුලින්ද චිත්තන් පස්සනා වැඩින්නේ.
ඔව් මෙහෙම කියන්න පුළුවන්. එක පාටම කියන්නේ බුධාඳුර කියනවා මේ චිත්තානුපස්සනාවට යන එක සුදුසු නැහැ කියලා මේ සිහිය වැඩිලා නැත්තම්. මොකද චිත්තානුපස්සනා කොටසෙදිම ආනාපාන සති සූත්‍රයේදී එහෙම කියනවා නාහම් භික්කවේ මුට්ටස් සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං වදාමි කියලා මොහොම ප්‍රකාශයක් කරනවා. ඒ කියන්නේ මහණෙනි මම මේ මුට්ටස් සතියක් තියෙන. ඒ කියන්නේ මේ එහෙ මෙහෙ වෙන ඒ තරම්ම තහවුරු නොවෙච්ච සතියක් තියෙන සම්පජඤ්ඤයක් තියෙන කෙනාට ආනාපාන සතියේ භාවනාව මම අනුමත කරන්නේ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ චිත්තානුපස්සන කොටසෙදි කියන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ අනුදැන වදාරන්නේ චිත්තානුපස්සනාවක් තහවුරු වෙච්ච සතියක් තියෙන වැඩිච්ච සම්පජඤ්ඤයක් තියෙන කෙනෙකුට. මොකද අපිට හිත දිහා එකපාරටම බලනවා කියන එක මේ ටිකක් කරදරකාරී. මොකද එතන සූක්ෂම වැඩි. මොකද හිත හරි මේ වංචනිකයි. හිතේ එන ස්වභාවයන්, කැලේ ස්වභාවයන් හරිම වංචනිකයි. අනිත් එක තමයි හිතට එන දේවල් හරි චිත්තාකර්ෂණීයයි. අපි මුලදී ওই දේ දිහා සතියෙන් බලන්න ගියාට සතිය දුර්වල නම් දන්නේම නැතුව මේ පැත්ත වර්ධනය වෙන්න ගන්නවා. අපි තුමු ආකාරي චිත්ත මේ ස්වභාවය දිහා අපි බලන්න යනවා කියලා. ඒක මුලදී තියෙන පුංචි දෙයක් විදිහට. අපේ සතිය දියුණු වෙන්න පුළුවන් යම් පමණකට. නමුත් මේක දිහා බලන් ඉඳද්දී අපිට අපේ තන ගිලිහිලා මේ තන වර්ධනය වෙනවා කියලා හිතන්න. මේක දැන් ටික වර්ධනය වෙනවා අපි හැකිලෙන්න ගන්නවා. අපේ සතිය දුර්වල වෙන ගමන් මෙයා වර්ධනය වෙනවා නම් දන්නේම නැතුව අපි මෙයාගේ ග්‍රහණයට ලක් වෙනවා. අන්තිමට අපි සිතුවිලි ඔස්සේ දුවනවා, ප්‍රපංචයක හිර වෙනවා. දැන් අපිට අපි අහිමි. මුලින් අපිට පොඩි කන්ට්‍රෝල් එකක් තිබුණා අපි ගැන. නමුත් දැන් අපි මෙයාගේ කන්ට්‍රෝල් එක යටතේ ඉන්නේ. මෙයාගේ පාලනය යටතේ ඉන්නේ. දැන් අපි වාරගෙන යා දුවනවා. සම්පූර්ණයෙන්ම දැන් මේ ප්‍රපංචයකට අහු වෙලා. සම්පූර්ණයෙන්ම අපි දැන් අතීතේ නැත්නම් අනාගතේ සම්පූර්ණයෙන් හිර වෙලා ඉන්නේ. ඒ අවධානම තියෙනවා. ඒ නිසා තමයි සාමාන්‍යයෙන් කියන්නේ කායානුපසනාවකින් වේදනානුපසනාවකින් පටන් ගන්න කියලා. ඒ දෙකෙන් පටන් අරගෙන හොඳට සතිය සමාධිය ප්‍රඥාව දියුණු කර ගත්තට පස්සේ තමයි හිත දිහා බලන්න කියන්නේ. එතකොට මෙතන අපි හොඳට පිහිරලා ඉන්නේ. තහවුරු වෙච්ච සතියක් තියෙනවා. ඒ තහවුරු වෙච්ච සතියෙන් තමයි මේ එන දේවල් දිහා බලන්නේ. මේවා කොච්චර දැඟලුවත් එතකොට මේ දැඟලෙල්ලත් එක එකතු වෙන්නේ නැහැ. අන්න එහෙම ගතියක් තියෙනවා. සිතුවිලි එනවා, සිතුවිලි නැතුව නෙමෙයි. සිතුවිලි එනවා, හැබැයි දන්නවා මේ සිතුවිලි පමණයි. මේවා අතීත සම්බන්ධ සිතුවිලි, මේවා අනාගතේ සම්බන්ධ සිතුවිලි, මේවා නිකන් හිත වික්ෂිප්ත කරන සිතුවිලි. මේ ඔක්කොම ටික දන්නවා. ඒ දන්නේ මේක මත පිහිටලා. සතිය මත පිහිටලා දන්නේ. ඒ නිසා මේවා නැහැ, මේකට බැහැ අපිව මේ ග්‍රහණය කරගන්න. අන්නේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒතකොට අන්නේ කුසලතාවයේ එනකන් අහු වෙනවා. හැබැයි මෙහෙමයි කියලා අපි මේක උත්සාහ නොකර ඉන්නත් හොඳ නැහැ. පොඩයි අපිමනේ දන්නේ දැන් මට ඒ හැකියාව දිනුනාද නැද්ද කියන එක. හැබැයි ඉතින් අනිවාර්යෙන් කායනුපසනාවකින් වේදනානුපසනාවෙන් පටන් ගන්න එනවා. කායනුපසනාවෙන් පටන් ගන්න එක තමයි හොඳම. කායනුපසනාවෙන් වගේකින් පටන් ගන්න සතිය දිනු කළා, සමාධිය වැඩලා ඊට පස්සේ තමයි හැබැයි පොඩි try එකක් දාන්නත් ඕනේ. හොඩක් උත්සාහ කරලා බලන්නත් ඕනේ දැන් මේ හැකියාව දිනු වෙලාද තියෙන්නේ. මොකද අපිම නෙදන්නේ. අපිම check කරලා බලන්න ඕනේ හිත දිහත් පොඩ්ඩක් බලලා. තාම හිත දිහා බලන්න ගියාම සිතුවිලි වලට අහු වෙනවද? ආයෙත් මම පැටලෙනවද? එහෙම නැත්තම් මට මධ්‍යස්ථව සිතුවිලි දිහා බලන් ඉන්න පුළුවන්ද? විටින් විට ඥානපසනාවේ වේදනානපසනාව නිරත වෙන අතරේම පොඩ්ඩක් විටින් විට හිත දිහා බලලා බැලුවට ප්‍රශ්නයක් නැහැ. එතෙන්ද තමන්ට තේරෙනවා නම් මේ දැන් මට හැකියාව දිනුලා තියෙනවා, සතිය සමාධිය තියෙනවා, මට හිත දිහාත් බලන්න පුළුවන්. යම් පමණකට බලන්න පුළුවන් කියලා තේරෙනවා නම් ඒක වැරද්දක් නැහැ.
සිතේ දිහා බලාගෙන ඉඳලා සතුට වෙනවා. ඔය දෙකම වෙනවා ඇත්තටම. ඒ දැන් අපි කායනුපසනාව හරහත් සතිය දිනනවා, වේදනානුපසනාව හරහත් දිනනවා, චිත්තානුපසනාව හරහත් සතිය දිනනවා. ඒ කියන්නේ දැන් ඔය අනුපසනාව ඔක්කොම හරහා සතිය දිනනවා. ඒ නිසා ඒ කියන්නේ දැන් සතිය දිනු වෙන්න චිත්තානුපසනාවටම යන්න ඕනේ නැහැ. කායනුපසනාව මට්ටමින් සතිය තමයි දිනු වෙන්නේ. වේදනානුපසනාවදී සතිය දිනු වෙන්නේ. චිත්තානුපසනාව ධම්මානුපසනාවදී සතිය දිනු වෙන්නේ. සතිය විතරක් නෙමෙයි ඉතින් අපි දැන් අර සාකච්ඡාව කරන්නේ සතිය මුල් කරගෙන නිසා සතිය කියලා මම මේ කිව්වේ. සතිය ගත්තොත්, සමාධිය ගත්තොත්, ප්‍රඥාව ගත්තොත් ඔය ඔක්කොම ටික දිනනවා. මේ ඔය අනුපසනාව ඕනම එකක් කරහා. ඔව් මොකද කියන්නේ දැන් මුලදී ඇත්තම අපිට අවශ්‍යයිනේ අරමුණක්. දැන් කායනුපසනාව මට්ටමේදී කායික අරමුණක් ලැබලා දෙනවා. අපි තුන් හුස්ම රැල්ල වෙන්න පුළුවන්, පිම්බි මහැකිලිමක් වෙන්න පුළුවන්, ඉරියව්ව වෙන්න පුළුවන්. කායික අරමුණක් දෙනවා. අර වේදනානුපසනාවදී යන වේදනා සම්බන්ධ අරමුණක් දෙනවා. චිත්තානුපසනාවේ හිතේම තියෙන ස්වභාවයන්. හිතේන විවිධාකාර චිත්ත ස්වභාවයන්ම අරමුණ බාටපත් වෙනවා. හැබැයි ඒ අරමුණ දැනගන්න නුවණක් තියෙනවා. ඒක තමයි සතිපත් භාවය වෙන්නේ. එලෙම්බසිටි සිහිය වෙන්නේ. ඒ එලෙම්බසිටි සිහියෙන් තමයි හිත දිහා ආපසට හැරලා බලන්නේ. ප්‍රත්‍යක්ෂණයක් කරන්නේ. ඒතර ඒක මුලදී හරි තේරෙන්නේ නැහැ ඒක අතකින් කිව්වට කොහොමද මේ හිතෙන් හිත බලන්නේ කියන එක තේරෙන්නේ නැහැ.
නමුත් ඒක අර වේදනාවට පසන හරහා ගිහිල්ලා චත්තාන පසන මේ කායන පසන හරහා ගියාම හිත හොඳට නිකන් අර බේස් එකක් වගේ අල්ල ගත්තාම සතිය තුල පිහිටියට පස්සේ ඔය කියන කතාව තේරෙනවා. මුලදී ඉතින් ඕක තේරුම් ගන්න හරි අමාරුයි. දැන් ඇත්තටම අවුන පසන ඔක්කොම හරහා සතිය නම් වැඩෙනවා. අඩු වෙනවා කියලා. ඔකෙ දෙම් පැති කීපයක් තියෙනවා. එකක් තමයි ඒ කියන්නේ අපි භාවනාවක් කරද්දී විතර්ක පැත්තක් එන්න පුළුවන් නේ. ඒ විතර්ක පැතිවලදී මේ කියන්නේ සාමාන්‍ය විතර්ක ප්‍රධාන කියන්නේ හිතට බාධා ගන්න පුළුවන් විතර්ක තුනක් පෙන්වනවා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියලා. කියන්නේ කාම විතර්කයන් තේරෙනවානේ. අපි තුන්ගේ වල දොරවල් ගැන මතක් වෙනවා, අමු දරුවන් ගැන මතක් වෙනවා, කනබුණ දේවල් ගැන මතක් වෙනවා. සාමාන්‍යයෙන් පංචේන්ද්‍රයන් පිනවීම සම්බන්ධයෙන් තියෙන දේවල් ටික ඔන්න මතක් වෙනවා. කාම විතර්කේනවා. ඊට ව්‍යාපාද විතර්කේනවා. ව්‍යාපාද කියලා ඉතින් ඔන්න කෙලින්ම මේ හරයා හොඳ නෑ, මෙයා හොඳ නෑ කියලා ද්වේෂ සහගත සිතුවිලි ටිකක් එන්න පුළුවන්. ඊළඟට විහිංසා විතර කියලා අරයට වැඩක් දෙන්න ඕනේ, මෙයාට වැඩක් දෙන්න ඕනේ කියලා අන්න විහිංසා විතර දිහුත් වෙනවා. ඉතින් ඔයක තමයි ඉතින් රළු මට්ටමේ තියෙන විතර්ක. හැබැයි ඔය ටික සම්බන්ධ වුණාට පස්සේ නැත්නම් ඔය ටික සමණය වුණාට පස්සේ සාමාන්‍යයෙන් කියනවා සියුම් විතර්කත් එනවායි කියලා. ඒ සියුම් විතර්ක වලට පෙන්නනවා ඥාති විතර්ක කියලා. ජාතිය. ඥාති විතර්ක කියලා පෙන්නනවා දැන් මේ වැඩේ මම අනිත් එක නරත් කියලා දෙන්න ඕනේ. මගේ බිරිඳටත් මේක කියලා දෙන්න ඕනේ. මගේ දරුවටත් මේක කියලා දෙන්න ඕනේ. අම්මට තාත්තටත් මේක කියලා දෙන්න ඕනේ. අනිත් අයවත් මම කොහොම හරි ගොඩ දාන්න ඕනේ කියලා අන්න ඥාති විතර්කට ඉහුත් වෙනවා. දැන් මේවා ඉතින් පෙන්නුම් කරන්නේ හැබැයි හොඳ පැත්තෙන්නේ. මේ හොඳ දෙයක් නේ කියන්නේ නේද? යා දැන් භාවනා කර කර ඉන්නවා, හිතේ සමාධියකුත් වැඩෙනවා. ඉතින් හරියම සතුටුයි. මේකේ ප්‍රයෝජනයක් තියෙන බවත් හොඳටම පැහැදිලි. දැන් හිතේ විතර්කයක් එනවා මේක අම්මට පොඩ්ඩක් ලියුමක් හරි දාන්න ඕනේ. එන භාවනා වැඩසටහනට කොහොම හරි එන්න කියන්න ඕනේ. නැත්තම් නංගිටත් එන්න කියන්නේනවා. නැත්තම් අක්කලත් එන්න කියන්නේනවා. නැද්ද? කියලා අන්න හිතේ සියුම් විතර්කයක් එනවා. දැන් අනේ ඥාති විතර්ක කියලා කියනවා. ඕකට. ඉතින් ඕකත් තින් උදාහරණ කියනවා මේකත් විතර්කයක්. මේක සියුම් විතර්කයක්. හැබැයි කුසල මුහුණු වරින් එන්නේ. ඒකයි මාර වංචනිකයි කියන්නේ මේක එන්නේ කුසල මුහුණු වරින්. අපිත් මේ තාම වැඩේ ඉන්නේ. මේ යාන්තම් මේ පොඩ්ඩක් ඔළු විශ්ස විතරයි. ඔළු විශ්ස ගමන් හිතනවා අම්මටත් කියන්න ඕනේ, තාත්තටත් කියන්න ඕනේ, ගමටම කියන්න ඕනේ කියලා ඔන්න හිතනවා. ඥාති විතර්ක කියලා එකක් එහෙම එනවා. ඊළඟට එනවලු මේ අමර විතර්ක කියලා. ඒ තමයි දැන් තමන්ගේ ලෙඩ ගැන මතක් වෙනවලු. ඒ කියන්නේ දැන් මේක ඉවරයක් උන්නේ නැහැ. තාම මේ කකුලට පේත් ගන්නවා. තාම මේක ඉවර නැහැ. ඊළඟට දැන් ඊළඟ දොස්තර ගාවට යන්න ඕනේ. නැත්තම් මේක භාවනාවට බාධාක් වෙනවා. ලක්ෂාන් මහත්තයාට කියන්න ඕනේ කියලා ඉතින් මට අන්න මේ يعني අර දිගට ජීවත් වෙන්න උවමනාව හිත මේ කය පුදුම විදිහට නිරෝගී කරගන්න ඕනේ කියලා. ඒ කියන්නේ ලෙඩ ගැන මතක් වෙලා සම්පූර්ණයෙන්ම මේ නිරෝගී බව සම්බන්ධයෙන් සලකන විතර්ක ටිකක් ඊළඟට පහළ වෙනවා. දැන් ඊළඟට ඉතින් ඕවා පස්සේ යනවා. භාවනාවත් පැත්තක දැම්මා. ඊළඟට බෙහෙත් කරන්න යනවා. ඊළඟට යනවා ඉතින් ඔන්න බෙහෙත් පත්තු බඳින්න යනවා. මේ කසාය කරන්න යනවා, දොස්තර හොයන්න යනවා, පත්‍රේ බලන්න යනවා, নানা ප්‍රකාර දේවල් ඉතින් ඔතනත් අහුවෙන. අමර විතර්ක කියලා කියනවා. ඊළඟට එනවා අනවඤ්ඤත්ති පටිසංයුක්ත විතක්ක කියලා. හිතනවා දැන් මම නම් හරිම හොඳයි. මම දැන් හරි සිල්වත්. මන් දන්නේ මං ගැන අරගොල්ලෝ හරි ආකල්ප ඇති දයන් ඉන්නේ කියලා. මං ගැන ඒගොල්ලෝ හරියටද දන්නේ හිතන් ඉන්නේ. මම නම් ඉස්සෙල් වගේ නෙමෙයි, මං හරි හොඳයි. යා මං ගැන කොහොම හිතන් ඉන්නවද දන්නේ නැහැ. සමහර අද උදේ වැළුවේ නිකන් හරි අමුතු විදිහට මං ගැන සමහරට මං ගැන වැරදි හිතක් ඇති කරගෙනත් දන්නේ නැහැ. දැන් අපිට උවමනා වෙනවා අනිත් අය මං ගැන නිවැරදිවම හිතන්න ඕනේ කියලා විතර්කයක්. බලන්න කොයිතරම් මේ හිතේ තියෙන ස්වභාවයන්. අපි හිතනවා දැන් අනිත් අය අපි ගැන නිවැරදිව අපි ගැන හිතන්න ඕනේ. දැන් මං ගැන වැරදිර හිතලා තිබුණොත් එහෙම කියලා අන්න එහෙම විතර්කයක් ඇති වෙනවා. තසේ අපි වරි වෙනවා, ඇතුලෙන් වරි වෙනවා, ඇතුලෙන් නිකන් කනගාටුට පත් වෙනවා. අරයන් මං ගැන කොහොම හිතලාද දන්නේ නැහැ කියලා නෑ ඇතුලෙන් විතර්කයක් එනවා. හරිම අමුතු ධාතු ඒවා එකතකින් බැලුවහම ඒ තවත් එන්න පුළුවන් සියුම් විතර්කයක් කියලා කියනවා. ඊළඟට ඊතවල විතර්කයක් ලාභ සත්කාර පටිසංයුක්ත විතර්ක කියලා. කියන්නේ ලාභ සත්කාරයන් ගන්න දැන් මේක කියලා දෙනවා. ඊට පස්සේ මන්ටියක් ප්‍රසිද්ධ වෙනවා. මං ලොක්කා වෙනවා. ඊළඟට ඔන්න මං පොතකුත් ලියනවා. ඒකටත් ඔන්න පොඩ්ඩක් ලොක්කා වෙනවා. ඊළඟට ඔන්න තව මං ඊළඟට පන්සල පොඩ්ඩක් තියලා ලොකු කරලා හදා ගන්නවා. ආරන්නට ලොකු කර ගන්නවා. ඉන්ටර්නෙට් එකත් දානවා. කියලා අන්න ලාභ සත්කාර වැඩි කර ගැනීම සම්බන්ධයෙන් ඔන්න විතර කියනවලු. ඉතින් ඔය ඔක්කොම තාත්
තියනවනේ.
ඒකද වෙන්නේ මොකද අනිත් පැයට උනන්දු යාතේ තරකයි පරානුද්දේත අපට සම්බන්ධ
අනිත් පැය කොට දාන්න තියෙනවා
මොනවද අනිත් පැය කොට දාන්න ඕනේ කියලා එන විතරක ඉතින් වගේ විතරක જાති හයක් පෙන්නනවා මේ බුදුහාඳුරෝ එන්න පුළුවන් සියුම් විතරක වශයෙන් ඒ නිසා අපි විතරක ආපු පමණින් ඒ නිසා එක පාටම මේක නිවරදී කියලා ගන්න එපා ඒ නිසා පොඩ්ඩක් ඔය හයට උනක් දාලා බලන්න මේ සමහර වෙලාවට මේ අහු වෙන තැන් තියෙන්නේ ඒ නිසා අපි තාම වැඩේ කරගෙන යනවා නම් එක පාට කලබල වෙන්න හොඳ නැහැ මේ ඔබට අහු වෙන්න කියන ඔවත් හරි වංචනිකයි. අර ප්‍රධාන තුන යටපත් වුණාට පස්සේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන්නේ අපිට පැහැදිලිනේ. ඒ ටික නම් කරදරකාරී කියන එක මේවා නම් වැරදි දේවල් කියලා පැහැදිලි. නමුත් මෙතන තියෙන ඊට වඩා හරි සියුම් ගතියක්. මෙතන තියෙන වංචනික ගතියක්. මෙතන මේ හරි මුහුණු වලින් එන යට තියෙන තොණ්ඩු. යට තියෙන ගැටලු. යට තියෙන්නේ මේ උගුල්. මේවට අහුණාවත් යනවා ඉතින්. බහනාව කල්ල යනවා ඊට පස්සේ ඉතින් අපිටම කාට හරි අමර විතර්කයක් පහල වුණා නම් බෙහෙත් කරන්න ඕනේ මේ දැන් කියලා හිතුණා නම් දැන් මට බෙහෙත් ගන්න ඕනේ ඉස්සරහට ආරෙමේ මෙහිමේ කියලා හිතුණා නම් භාවනාව එහෙම ඉවරයි ඊළඟට බෙහෙත් කරන්න තමයි කාලයක් ගත වෙන්නේ ඉතින් යා පත්තු බඳිනවා කසාය හොයනවා වෙද මහතුරු හම්බෙන්න යනවා ඒක හොඳ නැහැ කියලා අතෙන්ට යනවා අතන හොඳ නැහැ කියලා මෙතෙන්ට යනවා සම්පූර්ණයෙන්ම සෑහෙන කාලයක් බෙහෙත් කරන්න ගත කරා ඊළඟට ආර විදිහට මං ගැන අනිත් අය කොහොමද හිතන් ඉන්නේ කියලා දන්නේ නැත්තම් එහෙම විතරයක් ආවොත් ඊළඟට ඉතින් ඒ අයත් එක්ක කතා කරන්න යනවා. ඔයා මෙහෙම නෙමෙයි මම නම් ඔයා මං ගැන මොකද විදිහට හිතන් ඉන්නේ කියලා අනිත් අයත් එක්ක කතා කරන්න. ඉතින් ඒ මිනිහත් පැටලෙනවා. ඉතින් එයාත් පැටලෙනවා මේ කලින් නොතිබිච්ච පිස්සුවන්නේ දැන් මේ හැදලා තියෙන්නේ. මේ හොඳට හිටිය මිනිස්සයා දැන් මේ මොකද්ද මේ කරන්නේ? ඒ මිනිහත් පැටලෙනවා ඊළඟට ඉතින්. ඒ වගේ මහා ඇත්තම ඉතින් මේ හිතත් එක්ක යන ගමන ඉතින් ලේසි නැහැ. ඉතින් මේවා ඔක්කොම ඉතින් මං හිතනවා අපි හැමෝම මේවා මේ වගේ අත්දැකීම් ලැබලා ඇති. ඉතින් ඔය වගේ සිතුවිලි එනවා අපිට. එනකොට ඉතින් තේරුම් ගන්න තියෙන බුදුහාමුදුරුවෝ මෙයා පෙන්ලා තිනවා. බුදු නුවණින් පෙන්ලා තිනවා මෙන්න මේ තැන්වල අහු වෙනවා. මෙන්න මේ වගේ සියුම් විතර්ක පහළ වෙනවා. හැබැයි අහු වෙන්නේ නැතුව මේවා මේ විතර්ක බව තේරුම් අරගන්න කියලා බුදුහාමුදුරුවෝ පෙන්ලා දීලා තියෙනවා. ඉතින් අර මහත්ය කියා යුතුකම් මතක් වීම සම්බන්ධයෙන් ඒකත් ඉතලා බලන්න. يعني මේ පහළ වෙන වෙලාවේදී ඒක විතර්කයක් පමණයි. සිතුවිල්ල පමණයි කියලා බැහැර කරන්න. يعني හිතන්න දැන් ඔන්න තමන්ගේ දරුවට මාක් කරේ උනේ නැහැ. නැත්නම් ඔන්න පන්ති ගියා එකන් ඉන්න ගියේ නැහැ. මම භාවනා කරනවා කියලා මතක් වෙනවා. ඉතින් එතකොට ඉතින් තමන්ගේ භාවනාව යනවා නම් ඒ දරුවත් ඉතින් පිටචරම ලොකු මේ ගැටලු සාහිත තැනක නෙමෙයි නම් ඉන්නේ ආරක්ෂිත නම් තමන්ගේ වැඩේ කළා ඊළඟට අර වැඩේට යන්න පුළුවන් කියලා තමයි මට නම් හිතෙන්නේ. මොකද අර විතර්ක පහළ වෙනකොට අපි ඒකට උල්පන්දම් දුන්නොත් නම් අහු වෙනවා. ඒකට එතකොට ඒක අපිව ග්‍රහණය කරගන්නවා. හොඳයි මම හිතනවා අද ප්‍රමාණවත් කියලා අපි 9 විතරණකම් ධර්ම සාකච්ඡා නිරවුල්ති දා තිනවා. ඉතින් මම මේ සතුටුයි ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේලාත් උපාසක මහත්තුරුන් සාකච්ඡා වල සම්බන්ධීම සම්බන්ධයෙන් ඉතින් ඇත්තටම අපි මේ සම්ප්‍රදායන් රැකගෙන මේ කටයුතු දිගට කරගෙන ගියොත් තමයි අපිට මේකෙන් ප්‍රයෝජනයක් හම්බෙන්නේත් ඒ වගේම මේ සේනාසනයේ කෙරෙන කටයුතු වලින් අපි ප්‍රයෝජනයක් ගන්නෙත්. ඒ නිසා පුළුවන් තරම් මේ සේනාසනයේ කෙරෙන මේ යහපත් කටයුතු දිරිගන්නමින් මේවට සහභාගී වෙලා තමුණුත් කුසලයක් කරගෙන අනිත් අයටත් ඒ කුසලයක් කරගන්න තියෙන අවස්ථාව සලස්සලා දෙන්න කියලා ආරාධනා කරනවා. එහෙමනම් අදත් අපි කට්ටිය බොහොම සමගියව රැස් වෙලා මේ ධර්ම සාකච්ඡාව නිරත වුණා. මේ ධර්ම සාකච්ඡාව තුළින් අපි යම් කුසලයක් ජනිත කරගත්තා නම් ඒ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකීය සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්තා. සිලුපින් කැමති දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. යම් තාක් අසන්න සත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අප සියලු දෙනාටමත් උතුම් වූ නිවන් සුවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අපි එත්තාවතා චාදී ගාථා සජ්ජායනා කළා පින් අනුමෝදන් කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්